හොඳයි සාදු. දෙදහස් විසි දෙක වසරේ එකොළොස්වැනි මාසේ විසිවෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අපි මුලින්ම හිත සංසුන් කරගමු, හිත සැහැල්ලු කරගමු. මෙතැන් පටන් පුරා පැය දෙක පමණ කාලයක් තුරුණුවන්ට පූජා කර සිත් ඇතිව වාසය කරනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ තුරුණුවන්ගේ අනන්ත ගුණාශිර්වාද බලයෙන්, ජයශ්‍රී මහා බෝහාමුදුරන්ගේ ආශිර්වාද බලයෙන් මගේ කය සිසිල් වේවා, ඒ උතුම් දහම් සිසිලෙන් මාගේ කය නැහැවේවා. ඒ උතුම් සදහම් දියෙන් මාගේ සිත නැහැවේවා. ජයශ්‍රී මහා බෝ සම්විධානන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මාගේ සිත සංසුන් වේවා, සංවර වේවා, නිවේවා. සිත වර්තමානයේම සංසිඳවාගෙන සියලු සිතෙහි තුල පවතින දැලිකුණු විසඳා පවිත්‍ර වූද, සැහැල්ලු වූද, ශාන්ත වූද, සංවර වූද සිතක් සකසාගෙන සංසුන්ව නිදහස වාසය කරමු. සෑම හුස්ම රැල්ලක් පාසාම පිටවෙන හුස්ම රැල්ල හොඳ අවබෝධ කරගෙන පිටවෙන හුස්ම රැල්ල සමග මාගේ ශරීරය තුල පවතින රෝග පීඩා දුරු වේවා, ශරීරය තුල පවතින විස ඉවත් වේවා. ඉහළට ගන්න හුස්ම රැල්ලක් පාසාම උතුම් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය, සද්ධර්මයේ ආශිර්වාදය, උතුම් මහරහතුන් වහන්සේලාගේ ආශිර්වාදය, ජයශ්‍රී මහා බෝහාමුදුරන්ගේ ආශිර්වාදය මාගේ ශරීරයට ඇතුල් වේවා. සෑම හුස්ම රැල්ලක් පාසාම ඒ ආශිර්වාදය ඔබ ලබා ගන්න. පිටවෙන හුස්ම රැල්ලක් පාසාම ශරීරයේ තියෙන විස ඉවත් කරන්න. මනස තුළ පවතින කෙලෙස් මල අපවිත්‍ර සිතුවිලි ඉවත් කරන්න. හොඳයි, සාදු සාදු සාදු. මේ පැමිණ සිටින සියලු දෙනාගේම එකම අභිලාෂය බලාපොරොත්තු බවට පත්වන්නේ නිර්වාණ අවබෝධය. එහෙම නේද පින්නතුනි? නිර්වාණ අවබෝධය ඇති කරගන්න. නිවන කියන වචනේ තවත් වචන වලින් අපි පැහැදිලි කරගමුද? සැහැල්ලුවට පත් වෙන්න. හිසේ තිබුණු බර බිමින් තිබ්බා වාගේ සැහැල්ලුවට පත් වෙන්න. එතකොට සැහැල්ලුව කියලා කියන්නේ නිවනටම කියනව තවත් වචනයක්. තවත් වචනයකින් අපි ඒක අවබෝධ කරගමු. ශාන්ත භාවයට පත් වෙන්න. නිවන කියන වචනයයි මේ සැහැල්ලුව කියන වචනයයි අතර සමානතාවයක් දකින්න නැත්නම් එයාට මේක අවබෝධ කරගන්න අමාරුයි. එතකොට මේ නිවන කියන දේ අවබෝධ කරගත් අය උදානය පළ කරලා තියෙන්නේ හිසේ තිබුණු බර මිමින් තිබ්බා වාගේ කියලා සැහැල්ලුවටපත් වෙලා. අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වාගේ කියලා ඥාන ආලෝකය, මේ ලෝකය දකින ආලෝකය, ඇහැ ඉදිරියෙන් තිබුණු පටලය නැති වෙලා ගිහිල්ලා ඇහැ පෑදිලා, අර ඇහි සුද පටලයක් හැදෙනවා වගේ මිනිසුන්ගේ ප්‍රඥා ඇසේ පටලයක් තියෙනවා. ඒක තමයි මේ කෙලෙස් මල. කෙලෙස් කියන්නේ මොනවද? මිනිස්සු භාවිතා කරන සියල්ලම කෙලෙස් තමයි. සාමාන්‍ය ලෝකයා හිතන, පතන, කල්පනා කරන විදිහ ඔක්කොම කෙලෙස් වෙනුතුනේ. ආයෝක නිකෙලෙස් කියලා එකක් හොයන්න පුළුවන් කම නැහැ. මඩ වගුරක මඩ නොවන දෙයක් කියලා හොයන්න බෑනේ නේද? මඩ වගුරේ ඔක්කොම මඩ. ඒ වගේ පිනුතුනේ බොහෝදුන් සත්වයාගේ සමස්ත සිතුවිලි පද්ධතියම සිතන පතන දකින ආකාරයම කෙලෙස්. දුහුවිලි, රජස් ආදී වශයෙන් වචන වලින් පැහැදිලි කරනවා. සියල්ල කෙලෙස්. එහෙමනම් උඩුගම්බලා ගොස් පටිසෝතගාමිනී ගමනක් ආරම්භ කළා. සම්පූර්ණයෙන් වෙනස් විදියකට දැකීමක් ආරම්භ වෙනවා. ආන්න එකට තමයි පෙනතුනේ නිකෙලෙස් දැක්ම කියලා කියන්නේ. ඇහැ පිරිසිදු වෙන්න ඕන. සිද්ධාර්ථයන්ට ඇස් තිබුණේ නැහැ. ඇස් ඉපදුනේ බෝධි මූලයේදී. එහෙනම් පුහුදුන් ඔබට ඇස් තියනවද? ඇස් නැහැ. එහෙනම් මොනවද ඔය තියෙන්නේ? ලෝකෝත්තර භාවයේ හමුවේ බලන කල්හි ඔය තත්ත්වයට කියන්නේ අන්ධෝ කියන ස්වභාවය. ඔය ස්වභාවය අපි පේනවා කියලා හිතාගෙන හිටියට අන්ධෝ, ලෝකේ අන්ධයි. ඔබට හිතෙන්නේ නැද්ද සාමාන්‍ය මේ ලෝකෙ දිහා බැලුවාම මිනිස්සු අන්ධ වැඩ නෙමේද කරන්නේ කියලා? අන්ධ වැඩ තමයි කරන්නේ කියන්නේ. අන්ධ විදියට තමයි හිතන්නේ, පතන්නේ. අන්ධ විදියට තමයි ලෝකෙ බලාපොරොත්තු තියෙන්නේ. අන්ධ විදියට තමයි ජයග්‍රහණ තියෙන්නේ. අන්ධ විදියට තමයි සියල්ලම අපි ප්‍රාර්ථනා කරලා හදාගෙන තියෙන්නේ. නැති මමෙකුට වැඩ කරනවා මෝහයෙන්. දැන් අපි මමෙක් වෙනුවෙන් වැඩ කළාන ජීවිතේ පුරාම මමෙක් ඉන්නවද? මමෙක් නෑ. නැති මමෙකුට වැඩ කරනවා. බලන්න ඔබෝය කරන වැඩ ඔක්කෝම මම වෙනුවෙන් නෙමේද? දුක් විඳින සියල්ලම මම වෙනුවෙන් නොවේද? මම වෙනුවෙන් නේද? ඉතින් වැඩක් නැහැ වෙනතොත්. මිහිඳු මහරහතන් වහන්සේලාත් වැඩ කළා. බුදුරජාණන් වහන්සේලාටත් බුදුහාමුදුරුවෝත් වැඩ කළා. විසාකාවත් වැඩ කළා. අනේ පිටු මහර්සිතානොත් වැඩ කළා. හැබැයි මම වෙනුවෙන් නෙමෙයි. බහුජන හිතාය, බහුජන සුඛාය කියන වශයෙන් කල්පනා කළා. දැන් ස්වාමීන් වහන්සේත් වැඩ කරනවා බහුජන හිතාය, බහුජන සුඛාය පිණිස. අපි මේ ධර්මශාලාවාදී සකසල දුන්නු පින්වත් චන්දන තිසේරා මැතිතුමත් වැඩ කරනවා බහුජන හිතාය, බහුජන සුඛාය. අපි සියලු දෙනාගේම යහපත පිණිස වැඩ කළා තියෙනවා. මමත් වැඩ කරනවා නම් මේ සියලු දෙනාගේ යහපත පිණිස. මම පිණිස නෙමෙයි, මට පිණිස නෙමෙයි. දැන් මේ ධර්ම දේශනා කරන්නේ මටද පිණිසුනේ? නෑනේ. බහුජන හිතාය, බහුජන සුඛාය. සියලු දෙනාගේ හිත පිණිස, සියලු දෙනාගේ යහපත පිණිස, මම පිණිස බණ කියන්නේ. මේ මහන්සි වෙන්නේ ඒක. මේ අන්තර්ජාල වැඩසටහන් වශයෙන් මේව සකසලා දීලා තියෙන්නේ බහුජන හිතාය, බහුජන සුඛාය වශයෙන්. එන්න බැරි කෙනෙකුට අහලා දැන ගැනීම පිණිස මං වෙනුවෙන්නේ මේ. ඉතින් පින්නතුනි, මේ සත්‍ය අවබෝධ වුණොත් මං වෙනුවෙන් වැඩ කරන එක නතර කරනවා. හැබැයි යා වැඩ කරනවා. වැඩ කරන්නේ නැත්තේ මොන ඉරියව්වෙන්ද, මොන අදහසින්ද? මම වෙනුවෙන් වැඩ කරන්නේ. වැඩ කරන ගොඩාක් මමත්වයේ තියෙන අයටත් වඩා වැඩියෙන් වැඩ කරනවා. හැබැයි ඒකක්වත් මං වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. බහුජන හිත පෙනෙස, බහුජන සෝපෙනස. එනිසා මම වෙනුවෙන් වැඩ කරන්න ඕනේ නැහැ කියලා කියපු ගමන් වැඩ කරන්න ඕනේ නැහැ කියන එක ගන්න එපා. වැඩ කරන්න මම වෙනුවෙන් වැඩ කළා වැඩක් නෑ. දැන් ඔබ බලන්න ඔබ වැඩ කරන්නේ මම වෙනුවෙන්ද කියලා. චේතනාව දැන් පින්නතුනි මම වෙනුවෙන් වැඩ කරන්නේ නැති නිසා මට කිසිම මාවතක කවුරුවත් පෙරලගෙන තර්කවාද කියාගෙන රණ්ඩු සරුවල් කරගෙන යන්න උවමනාවක් නැහැ. කාටත් ධර්මය රණ්ඩු සරුවල් වෙලා කියලා දෙන්න උවමනාවකුත් නැහැ. තර්කවාද විවාද කළා කියලා දෙන්න උවමනාවකුත් නැහැ. හේතුව මා වැඩ කරන්නේ මං වෙනුවෙන් නොවේ. මගේ දිට්ඨිය ප්‍රමුඛ කර ගැනීම සඳහා නොවේ. කෙනෙක් ධර්මය අසන්න නැත්නම් අනේ සාදු ඔබේ මඟ ඔබ ගමන් කරන්න. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේට ওই පස්වග මහණුන් මුණ ගැහෙන්න කලින් තීර්ථකයෝ ටිකක් මුණ ගැහුණා එදා වැඩම කරද්දී. නමුත් ඒ තීර්ථකයන්ට කිව්වහම මම සම්මා සම්බුද්ධ කියලා කිව්වහම ආ හොඳයි කියලා ගියා. ඇහුවේ නැහැ. තේරුණාද? ඇහුවේ නැහැ. ආ හොඳයි කමක් නැහැ. ආ ඇත්තද කියලා අහලා ඉඳලා ගියා. ඒ නිසා පින්නතුනේ අපි තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ විශ්වාස කළොත් සද්ධර්මය හොඳින්ම හදවතින්ම විශ්වාස කරොත් ආර්ය මහා සංඝ රත්නය හොඳින්ම විශ්වාස කරොත් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව දයාව ඇති කරගත්තොත් අවිච්ඡම් ප්‍රසාදය ඇති කරගත්තොත් ඒ කෙනෙක් අනිවාර්යයෙන්ම යා කොයි මොහොතක හරි පින්නතුන මේ සංසාරයේ ඉක්මවලා ලෝකෝත්තරත්වයට පත් වෙනවා. මේ අඳුර ලෝකේ දුරු කරලා ආලෝකය ඇති කර ගන්නවා. ඒක පින්නතුනේ මහා විසරදකමක්. සාමාන්‍යයෙන් උපාධි 1000ක් හොඳ පිළිගත් විශ්වවිද්‍යාලවලින් ලබා ගන්න උපාධි 1000කට වඩා වටිනවා පින්නතුනේ සද්ධර්ම අවබෝධය. ඒකෙන් ඇති වෙන ප්‍රඥා ලෝකයේ ඒ අවදිය අර උපාධි 1000ක් ගන්න ලබාගත් දැනුමට වඩා ප්‍රබලයි, පිරිසිදුයි, පැහැදිලි, නිර්වුල්. උපාධි 1000ක් ගන්න පාඩම් කරලා ගත්තත් ඒ දැනුම අපිරිසිදුයි, කිලිටි, සැකසහිතයි, වේදනාකාරී පින්නතුනේ. එනිසා සද්ධර්මය හැරෙන්නට මේ ලෝකේ වෙන සැනසෙල්ල භාග්‍ය ලෝකේ නෑ පින්නතුනේ. එනිසා සද්ධර්මයට ඔබේ හිතේ මුල් තැන ලබා දෙන්න. දිට්ටි කියලා කියන්න පින්නතුනේ හැංගුණු සර්පයෝ වගේ. ඒගොල්ලෝ එන්නේ අඩිය තිබ්බහම. අන්නේ හැංගුණු සර්පය හොයලා එළියට අරගෙන ඇදලා දාන එක ඔබේ වගකීමක්. ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ. ශල්‍ය වෛද්‍යවරු මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ, හැම ඇතුලේම ඉන්න පණුවෙම ඇදලා හොයලා ඇදලා දාන එළියට. දැකලා ඇති නේද? ඇස්වල ඉන්න, ඇඟ අභ්‍යන්තරේ ඉන්න පණුව වගේ ඒවා හොයලා ශල්‍ය කර්ම කරලා ඇදලා දානවා. ඒ වගේම මේ හිත ඇතුලේ පින්නතුනේ දිට්ඨිගත භාවයන් කියලා කියන්නේ හැංගුණු සර්පය වගේ. හැංගුණු රෝග වගේ. එහෙමනම් හැංගුණු රෝග හොයාගන්න අපි කරනවා මේ ශාරීරියේ විනිවිද යන පරේෂණ. දැන් පින්නතුන්ට තියෙන්නේ ශරීරය නෙමේ හොයන්න තියෙන්නේ රෝගේ. ඔබට වගකීම දැන් ලැබිලා තියෙන්නේ හිතේ රෝගේ හොයන්න. ලෙඩා ඉස්සෙල්ලම කැමති වෙන්න ඕන. ලෙඩාව මුදල් ගෙවලා වෛද්‍යවරයා වෙන් කරගෙන කාලේ වෙන් කරගෙන ගිහිල්ලා ඒ පරේෂණ මැෂිමකට ඇතුල් වෙලා එයාගේ මුළු ශරීරේම පරීක්ෂා කරගන්නවා. ඉතින් කායික වශයෙන් නම් මේක කරන්න පිණුතුනේ වෙන වෛද්‍යවරයෙක් වෙන කෙනෙක් විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්. එහෙත් පිණුතුනේ හිත පිළිබඳව දේ කරගන්න වෙන්නේ ඔබටමයි. මේක තවත් කෙනෙකුට කරන්න බෑ. පරේෂණය කරන්න වෙන්නේ ඔබටමයි. අපි උපදේශය ලබා දුන්නාම ඒ අනුව වැඩ කරලා සාර්ථකත්වය ලබා ගන්න තියෙන්නේ ඔබටමයි. පැහැදිලිනේ? එහෙනම් මේක පොඩ්ඩක් වෙනස්. බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා, ධර්මයේ උපදෙස් දීලා තියෙනවා, ස්වාමීන් වහන්සේත් මේ මොහොතේ පින්තුට උපදෙස් දෙනවා. මෙන්න මේවා සොයා බලලා තමන්ගේ ළඟ ඉන්න සියලුම සර්පයෝ ටික එළියට ඇදලා දාපු දවසට ඔබ නිදහස්. ඔය කෙලෙස් කියලා කියන්නේ ඒ සර්පයන්ට තමයි පින්තුනේ. කුමක් පිණිස බාධා වෙන දේවල්ද? නිවන පිණිස බාධා වෙන දේවල්. දැන් මේ නිවන හොයාගෙන යද්දි බාධා වෙන හැම එකක්ම නිවන ආවරණය කරන ධර්ම, හේවත් නීවරණ ධර්ම. තරහ යනවා, හේන් තියෙනවා, මාන්නය ඇති වෙනවා. ඒ දේවල් ඉක්මීම තේරුම් ගත්තහම තමන් ඉක්මනින් ඒ හිත හදාගන්න ඕන. ඒව ඉක්මවා යන්න දෙන්න එපා. තේරුණා නේද? ඔබට කෙලෙස් ඇත්තෙන්ම තේරෙන්නේ නැත්නම් මොනෝද මොනෝද තියෙන්නේ කියලා මේ අපේ රේණුකාණ චන්දවිමල නායක හමුදුරු ලියපු පොතක් තියෙනවා, කෙලෙස් 1500. මේක කියවන්න. නැත්තම් අඳුරන්නේ නැහැනේ මගේ ළඟ මේව දේවල් තියෙනවද කියලා. මේකවත් කියවලා තියෙනවා. මේ මේ පොත් ටික ඔක්කොම මං කියෙව්වේ අවුරුදු 15 16 දී තරුණෙක් වශයෙන්. හැබැයි මං මගේ යාළුවන්ටවත් මගේ හිතවතුන්ටවත් කාටවත් කියන්නේ මේ වගේ පොතක් මං හංගගෙන තියාගෙන ඉන්නෝ ඉඩ ලැබෙන වෙලාවට කියවනෝ පින්වතුනි. අන්නේ කියවපු වෙලාවක තමයි මම ජීවිතේ මේ නිර්වාණය කියන දේ මට තේරෙන භාෂාවෙන් નિરાයාසය කියන වචනේ මම අරගෙන નિરાයාසයටපත් වෙන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ තියෙනවද කියලා ආරණ්‍යක් ගන්න ගිහිල්ලා හෙව්වා. ඒ වචනේ පින්නතුණු ප්‍රකාශ කළේ වීරිය ඇති කරගන්න, ආදර්ශයක් කරගන්න පින්නතුණේ. ඉතින් අපි ළඟ තියෙනවද බලන්න මේ වගේ අගුණ දුර්වලකම්. මෙන්න මේ අගුණ දුර්වලකම් තියෙන හිතකට පින්නතුනි සද්ධර්මයේ තැම්පත් කරන්න බෑ. දැන් සද්ධර්මයේ ගෙනල්ලා තියෙන්නේ මෙතන. දැන් දෝතින් පින්නතුනි සද්ධර්මයේ වඩා හිඳවාගෙන ස්වාමීන් වහන්සේ ඉන්න ඔයත්තන්ගේ හිත්වල තැම්පත් කරන්න. ඔයත්තන්ගේ හිත් සුදුසු මට්ටමට සකස ගන්න. ධර්මයේ දෝන ඔබේ ඔය කුඩා ජීවිතයේ ඔබට ඕන. ඔබට ඔය කුඩා ජීවිතයේ සම්පූර්ණයෙන් අතහැරලා ධර්මය සමග එක්වෙන්න ඔබට පුළුවන්ද? ඔබ කැමතිද? ධර්මයට පරිවර්තනය වෙන්න කැමතිද? ඔය සියල්ල අතහැරලා ධර්මයට පරිවර්තනය වෙන්න ඔබ කැමතිද? සියල්ල අතහරිනවා කිව්වහම අපේ මිනිස්සු ඉතාම වැරදි අවබෝධයක ඉන්නේ. වෙන කෙනෙකුට එකපාරක් කියන දේ අපේ බෞද්ධයන්ට බණ කියනකොට දෙපාර දෙපාර කියන්න ඕන. මොකද හේතුව හැමදේම වැරදි තැනකින් තමයි සමාජගත වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සංඥාවක් අතහරින්න, වේදනාවක් අතහරින්න, සංකාරයක් අතහරින්න, විඥානයක් අතහරින්න, නාම රූපයක් අතහරින්නයි මගේ බුදුහාමුදුරුව කියන්නේ. අතහැරීම යනු එයයි. ඉතින් සමහර වෙලාවට අපි අතහරින්න කියලා කිව්වහම ඔන්න අපිටත් දොස් කියන හාමුදුරුවෝ එයා අතහැරලාද පන්සලක ඉන්නේ. හැබැයි අපි මේ දහම තේරුම් ගන්නකොට නම් පින්නතුනි බස් එකේවත් මේ වඩින්න එහෙම මුදලක්වත් තියෙන කාරණා නෙමෙයි ධර්මයේ තේරුම් ගත්තේ. ඒ භෞතිකත්වයෙන් කතා කරොත් නමුත් අතහැරීම තියෙන්නේ, අල්ල ගැනීම තියෙන්නේ සංඥාවක් ඇතුලේ කියලා අනේ පින්නතුනි තේරුම් ගන්න. තේරුණා නේද? සංඥාවක් තියෙන්නේ පින්නතුනි. ඒ නිසා මම මේ අතහරින්න කියලා කියපු ගමන් ගෙදර ගිහිල්ලා ඔක්කොම පෙට්ටගම් ඇදලා එළියට දාන්න එපා. එහෙම එළියට දැම්මයි කියලා අතහැරෙනවා කියලා හිතනවා නම් ඒක බොරු. ඒකේ මතකයේ තියාගෙන ඉන්නවා නම්, ඒකේ වටිනාකම ඔළුවේ හිතේන තියෙනවා නම්, ඒකේ ඒ පිළිබඳව සංඥා නිතර නිතර පහළ වෙනවා නම්, ඒ පිළිබඳව තමන්ට නැවත නැවත තණ්හා සිත් පහළ වෙනවා නම්, ඒක කවුරු හරි අරගෙන ගියත් ඒක අතහැරලා නෑ පින්නතුනේ. එහෙම නේද? එහෙම එකක් තියෙනවා. මට මතකයි එක දවසක් ඒ දවස්වල මේ හිටපු කතිකාචාර්යවරේ මේ මට දුන්න මේ කම්පියුටර් එකට ප්‍රින්ටර් එකක්. මේ ෆොටෝකොපි ගන්නෙ නේද? ඒ වගේ ප්‍රින්ටර් එකක් දුන්නහම මේ එතුමා ඉතින් හම්බෙච්ච වෙලාවේ ප්‍රින්ටර් එකේ ගැන මගෙන් අහනවා. ඉතින් මම ඊට පස්සේ කිව්වා මං එච්චර එකකින් වැඩ ගන්නෙත් නැති හින්දා මං කිව්වා මේ මහත්තයා මේ ඒක මං එච්චරම ප්‍රයෝජනයක් ගන්නෑ මහත්තයට, මං ඕනනම් ඒක දෙන්නම්. හා ඒක හොඳයි ස්වාමීන් වහන්ස, අර අපේ තව හාමුදුරු කෙනෙක් ඉන්නවා එයාට ඕන කරලා තියෙනවා මේ කමන් නැගෙනලා දෙන්න කියලා. මට තේරුණා මේ මිනිස්සයා මේක අතහැරලා දීලා නෑ කියලා. දැන් දැක්ක නේද? ගතින් දුන්නට හිතෙන් අතහැරෙන්නේ නෑ. මං ගිනින් දුන්නා. ගිනින් දුන්නම සතුටින් බාරගත්තා. මාත් හරිය සතුටුයි. අල්ලගත්ත දෙයක් තියෙනවා නම් එයාට මේක දීලා ඒ මිනිස්සයා දුක් විඳිනව නේද කියලා ඒක සැනසීමටපත් වෙන්න. අතහැරලා දෙන්න හරි අමාරුයි. අනග්ගහිත චිත්තෝ දානන්දේති. දන් දෙනකොට අතහැරලම දෙන්න කියලා කියන්නේ ඒකයි. ආයි ඒක ගැන මොකුත් හිතන්න එපා. තේරුණා නේද? මං තරුණ හාමුදුරු කෙනෙක් හැටියට පන්සලක් හදද්දි එහෙමයි. කට්ටිය හරි බයයි කොළු හාමුදුරු කෙනෙක් ඉන්නේ, තරුණ හාමුදුරු කෙනෙක්. ඔය හාමුදුරුවන්ට දුන්නට ඔය කාවවත් උකටකට කොහේ හරි යයි කිව්වා. කේපලයි මගේ දායකයන්ට කිව්වා හරි කමක් නැහැ. මාට කන්න බැරි නම් පෙරලගෙන කන්න හරි. ඔබට අතහැරීමෙන් මං කරන සේවයට කරන්න පුළුවන් පරිත්‍යාගයක් විතරක් කරන්න, එතනින් එහා කරන්න එපා. අන්න එහෙම සලකලා ඊළඟට දුන්නා. ඊට පස්සේ මං කිව්වා අන්න ඒක තමයි වඩාත්ම හොඳ. ස්වාමීන් වහන්සේට මේකෙන් ඕන එකක් කරගන්න. ආමුදුරුවන්ට විනාශ කරන්නත් පුළුවන්, දියුණු කරගන්නත් පුළුවන්, ඕන එකක් කරගන්න කියලා හිතලා දෙන එකක් දෙන්න නැත්තම් දෙන්න එපා. මොකද හේතුව ඒකේ අරුත් වෙනවා අතහැරීමෙන් දන් දීම කියන එක, අතහැරීමෙන් දන් දීම කියන එක. එහෙමනම් අතහැරීම තියෙන සංඥාවක් ඇතුලේ. අතහැරීම තියෙන සංඥාවක් ඇතුලේ. එහෙනම් පින්නතුනි සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. මේ මොහොතේම සියල්ල අතහරින්න. හේතුව ඔබේ සිත් මඩල නැමැති ආසනය සුද්ධ පවිත්‍ර කළාම ස්වාමීන් වහන්සේ ගෙනවිත් තියෙන දෝතෙන් ගෙනවිත් තියෙන උතුම් මගඵල නිවන් නිර්වාණ ධාතු ඔබේ සිත් තුළ වඩා හිඳවන්න පුළුවන් තැන්පත් කරන්න පුළුවන්. ඔබේ මල්ලාසනය ඔබේ ධර්මාසනය සකසන්න ඔබේ හිත් මඩලේ එවිට බුදුරජාණන් වහන්සේ වැඩ හිඳීවි. බුදුහාමුදුරු බලාගෙන ඉන්න හැම හිත් මඩලකම වැඩ ඉන්න බොහොම ගෞරවයෙන් හිත හදන්න ඕන. කොහොමද? පොඩි දුහුවිල්ලක්වත් නැතුව පිරිසිදු කරන්න ඕන. ඒකට කියනවා අශේෂ විරාග නිරෝධ කියන වචනයක්. ශේෂ විරාග නිරෝධ දුහුවිල්ලක්වත් නැති වෙන විදියට පිරිසුදු වෙන මොහොතේදීම බුදුහාමුදුරුවෝ ඒ හිත් මඩලේ වැඩ ඉන්නවා. වෙනතුනේ මම බොහෝ කාලයක් විවිධ කෙලෙස් ඵල තිබුණු තත්ත්වල් බිඳගෙන ගියා. ගිහිල්ලා ඉවරලා වෙනතුනේ අවසානයේ මොකක්ද එකක් හරි තියෙනවා තේරෙන්නේ නැහැ. බලනකොට තිබිලා තියෙන මේ උද්දච්චකම. මොකද්ද උද්දච්චකම? ලෝකයේ මිනිසුකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි කියන හරිම ධනාත්මක හැඟීමක් මගේ ළඟ තිබුණා. ඒක සාමාන්‍යයෙන් ඉබේම කෙනෙක් තුළ පිහිටනවා කියලා කියන්නේ බොහොම වටින දෙයක්. එයාට ලෝකේ ජය ගන්නත් පුළුවන් කෙනෙක්. මොකද ලෝකේ ජයග්‍රහණ ලබන්න කැපවීම කරන්න ඒක ඒ ධෛර්යය හරි වටිනවා. ඒ වුණාට නිවන් මගට අන්න බාධාවක් වෙනවා. නිවන් මගට ඒක බාධාවක් වෙනවා. එහෙමනම් මේක මමම මේ සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන සංඥාව වීරිය තිබුණා. පින්නතුනි අන්නේ කෙලෙස් මලක්. වීරියත් කෙලෙස්. අපි වීරිය කරන්න කියලා කිව්වට පින්නතුනි ඒක අවශ්‍ය තැනකදී උපකාරක නිර්වාණ බෝධිපාක්ෂික ධර්මයක් වෙනවා වගේම අනවශ්‍ය තැනකදී ඒක කෙලෙසයක් වෙනවා සංඛාරයක් වෙනවා. තේරුණා නේද? අපි දන්නවනේ පින්නතුනි සමහර තැනදී ඖෂධයක් වෙන ඖෂධ සමහර තැනදී වසක් විසක් වෙනවනේ. නේ? දැන් අපි සරලව ඉඟුරු කෑල්ල ගත්තා. ඉඟුරු කෑල්ල එක තැනකදී ඒක ඖෂධයක්. තව තැනකදී වසක් වෙනවා. ඒ වගේ තමයි පිටතර වීර්යයත් එහෙමයි. ඒ නිසා හොඳ සුපරීක්ෂාකාරීව තමන්ගේ හිත කෙලෙස් කියන මට්ටමට වටන්න නැතුව අපිරිසුදු කියන තත්වයට ඒ කිසිම දෙයකින් පත් කරගන්න නැතුව අර හිත ශාන්ත කර ගැනීම හා සැහැල්ලු කර ගැනීම කියන කාරණේ පදනම් කරගෙන සොයන්න. මම හෙව්වේ පින්නතුනේ නිර්වාණය නෙමෙයි. තේරුණා? දැන් ඔයත් හොයන්නේ නිර්වාණයද? මම හෙව්වේ නිර්වාණය නෙමෙයි. පින්නතුන මතකනේ මම මේ පොත් බලද්දි මට හැඟිච්ච හැඟීම පින්නතුන්ට පෙන්නල කියලාත් තියෙනවා. එක්තරා තැනකදී මට ඒක පහළ වුණේ. ඒ පහළ වෙච්ච තැන ඉඳලා මං හෙව්වා නිරායාසය. එතකොට සැහැල්ලුව කියන්නේත් ඒකටම තමයි. ශාන්ත බව කියන්නේත් ඒකටම තමයි. සංවර බව කියන්නේත් ඒකටම තමයි. නිර්වාණය කියන්නේත් බලාගෙනමට ඒකටම තමයි. හැබැයි මගේ වචනේ උනේ කුමක්ද? නිරායාසය. මං අහන්නේ ඔබ නිරායාසයෙන්ද සිටින්නේ? සිතේ බර ඔබට නැද්ද? සිතේ බර තියෙනව නේද? ඒ සිතේ බර ටික මට බිමින් තියන්න උවමනා කළා. දැන් මේ ඔක්කොම තියාගෙන යන එකින් එක බිම තියන්න. ඔබට කයේ තියෙන බරක් නම් ඔළුවේ තියෙන බරක් නම් ඔබට ඇත්තටම අත් දෙකක් තියෙනවා. අත් දෙකෙන් ඒ බර එකින් එක බිම තියන්න පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනේ ධර්මයේ දෑත බවට පත් කරගෙන මට වැදගත් මේ ලෝකේ මේ සහනය මේ නිරායාසය, මේ ශාන්ත බව, මේ ධර්මය, මේ නිර්වාණය කියලා තේරුම් අරගෙන ඒ නිර්වාණය මා තුළ පෑදෙන්නේ, මතුවෙන්නේ මගේ සිත් මඩල සැකසා ගැනීමෙන් කියලා තේරුම් අරගෙන සිතේ මර හැමෙන් හැමෙන් බිඳින් තියන්න. වැඩක් නෑ මේව තියාගෙන. අපේ බැඳීම් සමහර වෙලාවට ඒ අයට කරදරයක්, හිරිහැරයක් වෙනවා. ඒ බැඳීම් නිසාම වෛරයේද, ක්‍රෝධයේද, පළගැනීම් ආදීද හටගන්නවා. ඒ නිසා ඒකත් පෞකාර දෙයක්. ධනයට බැඳීම ඒක මහා මෝහාන්ධකාරයේ බැඳීමක්. පළක් නැහැ කියලා කල්පනා කරලා ඒව බිමින් තියන්න. සදාතනික ලෝකයක් හදාගෙන තියෙනවා මම මෝහයෙන්. මේක ඊටාම කෙටි සියවසක්වත් පවතින්නේ නැති ජීවිතයක් මේ තියෙන්නේ. කුමටද මේ බැඳීම්? බිමින් තබන්න. ඔබ නිදහස් වන්න, ශාන්ත වන්න. ඔබේම හිතේ බරක් වෙලා තියෙන දේවල් දෙස ධර්මානුකූලව බලන්න, බුදු ඇසින් බලන්න, සදහම් ඇසින් බලන්න. එවිට පින්නතුනේ වුවා අයිස් කැට දී වෙනවා වගේ දිය වෙලා ඔබේ හිතෙන් අයින් වෙලා යනවා. මේ මොහොතේම ප්‍රායෝගික කරන්න ඔබට වෙන වෙලාවක් නැහැ. මේ මොහොතේම ප්‍රායෝගික කරන්න. ඔබේ හිතේ තියෙන බර ඔබ සැහැල්ලු කරගත්තොත් පිනතුරි මට උදාහරණයක් දක්වලා කියන්න පුළුවන් ඒ හිතට වෙන දේ. ඒ අත්දැකීම ලබන්න ඔබ දැකලා තියෙනවා ওই උපන්දින සාදවලට, උත්සවවලට. එහෙම අර වායු බැලුම් තියෙන්නේ, අහසට නැගෙන වායු බැලුම් හදලා අහසට යන්න ඉඩ හරිනවනේ. ඒව බැඳලා තියෙනවා නූලකින් හරි, දෙහිකින් හරි, තුනකින් හරි බැඳලා තියෙනවා. අවසානයේ අහසට මුදාහරින්න උවමනා වුණා. මොකද කරන්නේ? අර පොළොවට අල්ලලා බැඳලා තියෙන ඒ නූල කපලා දානවා, නැත්නම් අතින් අල්ලගෙන ඉඳලා අතහැරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අතහැරපු ගමන්ම බිනතුණි අහසට ඒක පාවෙන්න පටන් ගන්නවා. ඔබේ හිතත් ඔබ අල්ලගෙන හරි බැඳගෙන හරි ඉන්නේ. අතහැරලා දැම්මොත්, ඒකයි බුදුහාමුදුර අතහැරීම කියන වචනේ පාවිච්චි කරන්නේ. අතහැරලා දැම්මොත් අහසට පාවෙනවා. පින්නතුනේ සමහර දේවල් අපිට විඳලා, ස්පර්ශ කරලා, රස විඳලා අත්හැරලා දාන්න පුළුවන්. සමහර දේවල් විදර්ශනා කරලා අවබෝධ කරගෙන අතහැරලා දාන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔබට අතහැර ගන්න බැරි මොකක් හරි එකක් හිතට හැමතිස්සෙම මතක් වෙනවා. එයාට මතක් වෙනවා ගත්තු ණයක්. සයින්හන්ස අවසානයට මතක් කරගෙන යනකොට මට ඒ කාලෙම ගත්ත ණයක් මතක් වෙනවා. ඒක හිර වෙනවා හැමතිස්සෙම කියලා කියනවා. හරි. ඒකද බාධාව? දැන් එයාට ඒ දේ ප්‍රායෝගිකව ඉෂ්ට කරලා තමන්ට පුළුවන් නිදහස් වෙන්න. මේ විදර්ශනා කළා ඒක කරගන්න අමාරු වෙනකොට මොකද කරන්න තියෙන්නේ? ගියා ඒ පූජ්‍යලයාට ඒ ණය දුන්නා. තේරුණා නේද? එයා නිදහස් කරගන්න මේ අපූරු නිදහස් වීම. මේ පින්නතුන්ගේ ජීවිතේ තැන් තැන්වල ගැළපේ. දැන් එක පුතෙක් හිටියා. එයාට ධර්ම අවබෝධය කරගන්න පුදුම උමනාවක් තිබුණා. අවසාන මොහොතට හිත හදාගෙන එනකොටම මට බෑ අතහැරින්න මගේ දරුවෝ පවුල බිරිඳ මං ඒගොල්ලන්ට පුදුම බැඳීමක් තියෙන්නේ. ඉතින් එතුමා ගිහිල්ලා මොහොත වෙරළ ඉඳන් කල්පනා කරනවලු කැලෑවල් වලට ගිහිල්ලා කල්පනා කරනවලු මං කොහොමද මේ ගෑණිගේ දරුවන්ගේ නිදහස් වෙන්නේ කියලා. ඒ කියන්නේ හැබැයි මේ භෞතිකව නිදහස් වෙන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒ මොඩියෝ ඒ විදිහට නිදහස් වෙන්නේ නේ. දැන් අපි කියපු මේ ධර්මයේ සිතෙන් නිදහස් වීම තමයි මේයා කල්පනා කරන්නේ. ඒ නිදහස් වීමක් තමයි ඒක. වෛර කරනවත් නෙමෙයි, ඈත් කරනවත් නෙමෙයි. මේක අර සිතේ බැඳිච්ච බැඳීම නිදහස් කරනවා. ඒක ඔබට තේරෙනව නේද? මට මන් දන්නේ නැහැ මට තව වචන එකතු කරන්න තේරෙන්නේ නැහැ. ඒවෙන් තේරුම් ගන්න. ඉතින් එතුමා කල්පනා කර 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 ඉන්නකොට ඉතින් එතුමා මම හිතුවා ඉතින් මොකද කරේ? එතුමට අවබෝධය පහළ වෙච්ච කෙනෙක්. එතුමා කියන සායනස මං හිතුවා හරි. මම මේ බය මේගොල්ලෝ අනාථ වෙයි කියලා අසරණ වෙයි කියලානේ. ඔව්. මම ගිහිල්ලා කර වැඩේ ස්වාමීන් වහන්ස දැනට හම්බ වෙනවට වඩා මම නැති වුණොත් හරි දැනට හම්බ වෙනවට වඩා මම මගේ දරුවන්ටයි බිරිඳටයි පවුලේ ඔක්කොටම රක්ෂණයක් දැම්මා. මේක ලංකාවෙ වෙච්ච එකක් නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ වෙච්ච එකක්. ලංකාවේ දැම්මොත් රක්ෂණ සමාගමක් නැහැ අවුරුදු 6ක් යනකොට. ඒසා ඒ රටේ තිබ්බහම ඒක තියෙනවා. ඒගොල්ලෝ ඒවා රජේ හරි බාර ගන්නවා ඒ දේවල්. එහෙම දෙයක් වුණොත් ඉතින් ඒ නිසා මේ එතුම දැම්මා. දැම්මට පස්සේ ස්වාමීන් වහන්සේ මට හැකියාවක් ලැබුණා. මට හැකියාවක් ලැබුණා නිදහස් වෙන්න. දැන් එතකොට මෙත්තික් කාලයක් තිබුණේ මොකද්ද? මේ වගකීම අතහැරලා යන්න බැරිකම තිබුණේ. බලන්න උපාය මාර්ගය. එයා කියනවා දැනට අපි ලබා ගන්න වෙනවට වඩා ප්‍රමාණයක් ඒ වගේ දෙගුණ තුන් ගුණයක් මන් නැති වුණොත් මේ රක්ෂණය නිසා මගේ පවුලයට හම්බ වෙනව මැරෙනකම්ම. ඒ නිසා මර දැන් අන්න එහෙමයි හිතක් අතහැරව ගන්න දෙන්න තුනේ. තේරුණා නේද? මගේ හිතෙත් ඔය වගේ දේවල් තිබුණා. මාත් ඒවා ක්‍රමානුකූලව තියෙනවා. සමහර දේවල් විඳලා සමහර දේවල් විදර්ශනා කරලා අතහැරලා දානවා. එහෙම වැඩපිළිවෙලක් තියෙන වෙනතුනේ හිතේ. සමාව අරගෙන හිතේ නිදහස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වරදක් කරලා තියෙනවා නම් තමන්ට ඒක ගැටලුවක් ඇති වෙනවා මේ හිතේ නිදහස් වෙන්න. අන්න එතකොට සමාව අරගෙන නිදහස් වෙන්න. සියල්ලම නිදහස් කරලා ඔබ බලාගෙන ඉන්න මොහොතේදී ඔබ සුදුසුකම් 100ට 100ක් සපුරන කොට පින්නතුනේ මේ විශ්වය අසාධාරණ නැහැ. දැන් මේ විභාග දෙපාර්තමේන්තු හරි ප්‍රශ්න පත්‍ර බලලා සමහරලාට ඒගොල්ලන්ගේ අත්වැරදීම් තුලින් අඩු ලකුණු වැඩි ලකුණු ලැබෙනවා. හැබැයි කවදාවත් විශ්වයට වරදින්නේ නැහැ. තේරුණා නේද? ස්වභාව ධර්මයෙන් කවදාවත් වරදින්නේ නැහැ. අපේ හිත 100ට 100ක් පවිත්‍රත්වයට පත් කරන මොහොතේම අන්න පිනතුනේ ලෝකෝත්තර අවදිය සිද්ධ වෙනවා. සීයට සීයක් පින්නතුනි හිත පිරිසිදු කෙනෙකුට විතරයි ලෝකෝත්තර පරිවර්තනය සිද්ධ වෙන්නේ. යටි කූට්ටු වැඩ තියෙන, අනුන්ගේ කේලම් හොයන, නොයෙකුත් නොයෙකුත් තර විවිධ අපවිත්‍ර සිතුවිලි තියෙන අයට සත්‍ය අවබෝධ වෙන්නේ. හිතේ මූල ධාතුව පිරිසිදු අයටම පමණයි වෙතුනේ පින්නතුනේ සත්‍ය අවබෝධ වෙන්නේ. තව කෙනෙක් ධර්ම අවබෝධය කරගත්තොත් ඉරිසියාව ඇති වෙන, ඉරිසියාව කියන සර්පයා එනවා. එයාව අල්ලගෙන එයාව තුරුළු කරගෙන එයාව වඩාගෙන යන කෙනෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ සර්පය ආපු ගමන් ඇදලා විසි කරන කෙනෙකුට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ගුණමකුකම එනවා. කාගේ හරි ගුණයක් දැක්කොත්, කීර්තියක් දැක්කොත් උප්පැන්න සහතිකයේ දක්වාම හරි හොයාගෙන ගිහිල්ලා එයාගේ ගුණය මකනවා. ගුණමකුකම කියනයි ඒගොල්ලෝ කවදා සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. මේ කෙලෙස් මන හරියට දකිනවා වෙනතුරෙන් මේ සමාජය තුල තියෙනවා. මච්චරිය කියන අර මජරයා කියලා කියනවා සමහරලාට. මසුරු මිනිස්සයාට මජරයා කියලා කියන මච්චරිය. මච්චරිය කියන ගතිය තියෙන කොටත් එයාට සත්‍ය අවබෝධ කරගන්න බෑ. මසුරුකම තියෙන කොට එයාට බෑ පෙන්නන්න. පලාසෝ කියන එක තියෙන කොටත් බෑ. ඒක තිබුණා බුදුහාමුදුරන්ගේ කාලෙදි මේ කොසල් රජතුමාට. එයා කල්පනා කරන හැමදෙස්සෙම බුදුහාමුදුරුවොත් එකයි මාත් එකයි, දෙන්නම එක සමානයි කියලා හිතනවා. ඇයි බලන්නකො බුදුහාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේටත් වඳිනවා මිනිස්සු, මටත් වඳිනවා. ඉතින් අපි දෙන්න සමානයි. ඔබ වහන්සේටත් දානමාන ආදී තෑගි භෝග දෙනවා, මටත් තෑගි භෝග දෙනවා. ඒ නිසා අපි සමානයි. ඔබ වහන්සේටත් පිරිවර සෙනගක් ඉන්නවා, මටත් පිරිවර සෙනගක් ඉන්නවා. ඉතින් අපි සමානයි. මෝඩ කවනේ අවසානයේදී පණුවෙක් වෙලා තමයි බේරුනේ. දැන් ඔය අපිත් එක්කත් එහෙමයි ඇවිල්ලා සමහරලාට ආනන්ද හාමුදුරුවෝයි අපි එක සමානයි. සමහරලාට අපිටත් උපදෙස් දෙනවා. ඉතින් අපි අහගෙන ඉන්නවා මොකද හේතුව? ඒ මාන්නය බිඳ දාන්න බැරි මාන්නයක් නම් අපි අහගෙන ඉන්නවා. මොකද බුදුහාමුදුරුවෝත් ඒකයි බැලුවේ, මේ මේ රජතුමාගේ තියෙන මේ මානේම බිඳ දාන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ආත්ම භාවයේදී. ඒක ඊළඟ ආත්ම භාවයන් වල බිඳෙන දෙයක්. තේරුම් අරගෙන වැඩි එක කෑ ගහ නැතුව හිටියා. මොකද එහෙම වුණොත් එහෙම මේකට මොනව හරි කිව්වොත් එහෙම මේ මිනිස්සයා තරහ වෙලා ගිහිල්ලා මේ ධර්ම මාර්ගයට කරන උදව්වක්වත් නැති වෙනවා. මෙයාට කරගන්න තියෙන පිනක් නැති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ටිකක් බොහොම සැලකිල්ලෙන් කටයුතු කරලා තිනෝ ධර්මය ගන්න බැරි කෙනෙකුට මේක දෙන්න උත්සාහ කළා නෑ. දැන් ගිහිල්ලා මැදවච්චේ පැත්තේ ගිහිල්ලා මේ ඈතට ගිහිල්ලා ඉවර වෙලා අර අති සුභෝගී භෝගී වාහන සේල් කරන්නේ නෑනේ කවුරු. අති සුභෝගී භෝගී වාහන මේ කොළඹ හරියන්නේ සේල් කරන්නේ අර ඈතට ගිහිල්ලා ඒ සේල් කරන්න යන්නේ. ඒ පැත්තට අර යන්නේ ලෑම් මාස්ටර් බයිසිකල් මොටෝසයිකල් වගේ වාහන ගිහිල්ලා තමයි සේල් කරන්නේ. තේරුණා නේද? ඇයි ඒ පැත්තේ ඒක අලවි කළාට වැඩන්නේ? ඒක ගන්න ශක්තිය තියෙන මිනිස්සු අඩුයි. මිනිස්සු නෑ. අපි අඩුයි කියමුකෝ. ඒ වගේ තමයි ධර්මයන් පින්නතුනේ. ලංකාවේ ගොඩාක් දෙනෙක් ගොඩාක් ස්වාමීන් වහන්සේලා හිතන් ඉන්නේ මේ දායකයෝට කෙඹුරු ධර්මයක් කිව්වට තේරෙන්නේ නෑ, මේ ඇත්තන්ට ලදුරු පාසල් ගණේ බණ කියන්න ඕන කියලා තමයි කල්පනා කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා ධර්මය නොදන්න කම නෙමේ. දායකයෝ හිතන්න පුරුදු වෙලා නැහැ ගැඹුරෙන්. දායකයෝ පුරුදු වෙලා තියෙන දාහනයක් දීලා තිං වාක්‍ය අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා කුඹුරු වැඩ ටික කරගෙන ජීවත් වෙන්න. පරිනිම්මිත වසවර්තීන් ගිහිල්ලා අවසානයේ මෛත්‍රී බුදුන් හමුවේ එකම ධර්ම මණ්ඩපයකදී ආයි වෙන වෙනම නෙමෙයි කට්ටියම මුළු පවුලෙම කට්ටිය එකම ධර්ම මණ්ඩපයකදී නිවන් දකින්න තමයි කල්පනාව. අර ඉබ්බා මේ කන කස් බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක් ඕවා. කෙරෙන වැඩේම නෙමෙයි. තාමත් අපේ හාමුදුරුවෝ කියනෝනේ නේද කන බැස් බෑවා විය සිදුරෙන් එළිය බලනවා කියන කන කැස් බෑවට එක හැක් කනයි කියලා දාලා නැහැ. කන කැස් බෑවා කන අන්දයි. ඉතින් කන කැස් බෑවා විය සිදුරෙන් නෙමෙයි ඉදිකටු සිදුරෙන් ඔළුව දැම්මත් තේන්නේ නැහැ. ඌ කනයි අන්දයි. තේරුණා නේද? අන්දයි කවදාවත් දකින්නේ නැහැ. ඊළඟට පින්නතුනි අස්ලොම් ගහ 16කට බලලා යුදුණක් විතර ඈතින් තියලා අමාවක දවසක ධන අන්ධකාර වැස්සක් තියෙන දවසක ගුරුවලාර විදුලි කොටන විදුලි එළියෙන් දැකලා ඒ දෙපළු වෙන්නට විදිනවා මිනිස්සේ. ඔක කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙකුට. කරන්න බැරි බවවත් මිනිස්සු ඒක තේරුම් ගන්න නැහැ. මිනිස්සු හිතන්නේ ඒකත් කරන්න පුළුවන් කියලා. තේරුණා නේද? දැන් අස්ලොම් ගහක් දෙකට බලන්න පුළුවන් දුන්නේ ඊතලේ තුඩ කොයි වගේ මුවාත් වෙන්න ඕනද කියලාවත් හිතන්නේ නැහැ. ඒක 16කට පැලුවන පස්සේ ඒකෙන් කොටසක් සිදුරු කරන්න මොනතරම් සියුම් දුන්නක ඊතලයක් හදන්න ඕනද කියලා දන්නේ නැහැ. කරන්න මිනිස්සුෙකුට කරන්න බැරි වැඩක් තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. නිවන් දකින්නත් මිනිස්සුෙකුට කරන්න බෑ. මනුෂ්‍යත්වයක් අතහරින කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. පිළිගන්නවද ඒක? තේරෙන්නේද? පෙරේත ගති අතහැරලා, යක්ෂ ගති අතහැරලා, දේව ගති අතහැරලා, බ්‍රහ්ම ගති අතහැරලා, මනුස්ස ගති අතහැරලා, තිරිසං ගති අතහැරලා, ගති විමුක්ත වෙනකොටයි පින්නතුනේ බුදුහාමුදුරුව හදමඩලට වඩින්නේ. ඔබේ ළඟ ගති තීද්ධිය එන්නේ නැහැ. මන් ළඟ තිබුණා ඒ කාලේ මනුස්ස ගතිය හා මනුස්ස ගතියෙන් ජනිත වුණු පිරිමි ගතියක් තිබ්බා. තේරුණාද? පිරිමි ගතිය තිබ්බා. පිරිමි ගතියට නිවන් දකින්න බෑ. ගෑනු ගතියට නිවන් දකින්න බෑ. හොඳට මේ අහන්න, හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කරගන්න පින්නතුනි. මගේ තිබුණ අර පිරිමි ගතිය මනුස්ස ගතිය අතහැරලා දාන්න ඕන. ගති විමුක්තම වෙන්න ඕන පින්නතුනි. බලන්න ඔබ ගති තියාගෙන ඉන්න ඕන. මේ හැම මොහොතකම ඔබ අහනවට වැඩිය ඔබේ මනස සුද්ධ කරගන්න. මේ කියන වචනයක් පාසාම අනුගත කරගෙන මනස සුද්ධ කරගන්න. ගති ඔක්කොම සියල්ලම අතහරින්න පින්නතුනේ බුදුහාමුදුරුවෝ හිත මඩලට වඩිනවා. බුදුහාමුදුරුව අමරණීය කෙනෙක්. මන් දන්න බුදුහාමුදුරුව පිරිනුවම් පෑවේ නැහැ. මන් දන්න මං අඳුරන බුදුහාමුදුරුව පිරිනුවම් පෑවේ නැහැ. ඒක තියෙනවා අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තානමේ යන්ති. බුදුහාමුදුරුව අප්‍රමාදී කෙනෙක් කියලා පිළිගන්නවද? පිළිගන්නවනේ. අප්‍රමාදී කෙනෙක් ප්‍රමාදී කෙනෙක් නෙමෙයි. එතකොට බුදුහාමුදුරුව අප්පමත්තානමේ යන්ති මේ ගීනේ. බුදුහාමුදුරුව මේ ගීනේ. මරණින් පස්සේ උපත් නූපදින දහමක් නෙමේ පින්නතුරින් අපේ ආයතන වලින් කියලා දෙන්නේ. සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ විතරයි ලෝකේ තියෙන්නේ මරණින් පස්සේ නූපදින දහමක් නොවන ජීවත්ව සිටියදීම නොමරන දහමක් උගන්වන එකම ලෝකේ ස්ථානය අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඇබිලි පිටියේ ආනන්ද හාමුදුරුවෝ පමණයි. වෙන කවුරුත් ලෝකේ නැහැ. අනිත් ඔක්කොම කියන්නේ මලාට පස්සේ නූපදින නිවනක් ගැනයි කතා කරන්නේ. අපි කතා කරන්නේ ජීවත්ව සිටියදී නොමැරෙන නිවනක් ගැන. අමරණීය වෙන නිවනක් ගැන. ඔබට මේ මොහොත මේ මොහොතේම උදා කරගන්න පුළුවන්. අර ඉහත සඳහන් කළ බැඳීම් ටික, කෙලෙස් මල ටික සුද්ධ කරගෙන යන්න විදර්ශනාවෙන් අපිටත් නොයෙකුත් අදහස් ආවා. අපි එකින් එක සර්පේ ඔළුව දාදී අල්ලලා ඇදලා අරගෙන මුන් තමයි මාව විනාශ කරන්නේ, මගේ සැනසීම නැති කරන්නේ කියලා විසි කරලා දැම්මා. ඔළුවේ උකුණක් අහු වුණාම වගේ අය උදා ගන්නවද ඔළුවට? උදා ගන්නෑ නේ. ඌ අරගෙන විසි කරලා දානවා නේද? නැත්තම් පොඩි කරලා දානවා. ඒ වගේ තමයි පින්නතුනි තමන්ගේ හිතේ මොනවා හරි අපිරිසුදු භාවය ඇති කරන දෙයක් ඒකේ අහුවෙච්ච ගමම එළියට ඇදලා දාලා විසි කරලා දැම්මා. හිත දෙනවා පින්නතුනි නොයෙකුත් අරමුණු දෙනවා. පින්නතුන් අහලා තියෙනව නේද මේ මලියදේව මහරහතන් වහන්සේගේ අර රහත් භාවය ඇති වෙනකොට සිදුවෙච්ච සිද්ධි දාමයක් චිත්‍රවලින් ඇඳලා තියෙනවා. කුරුණෑගල පැත්තේ තියෙනවා නේද? අන්න හරි. ඒ පන්සලට ගිහිල්ලා බලන්න ඒ චිත්‍ර ටික තියෙනවා. ඉතින් ඒක පෙන්වන්නේ මිදුලක් අමදිනවා කියන එකෙන් තමයි හිත් මඩල පෙන්වන්නේ. අපි මිනිස්සු හිතන රහතන් වහන්සේ මිදුලතු ගන්න වෙලාවේ සිද්ධියක් මේ කියලා. එහෙම භෞතික සිද්ධියක් නෙමෙයි. ආධ්‍යාත්මික සිද්ධීන් භෞතික සිද්ධාන්ත එක්ක තමයි පෙන්වන්න තියෙන්නේ. නැතුව වෙන මාර්ගයක් නැහැනේ පින්නතුනි. වෙන මාර්ගයක් නැහැ. එතකොට මිදුල අමදින එකට තමයි උපමා කරන්නේ සිත පිරිසුදු කරනවා කියන එක. කොහොමත් අපි පන්සල් වලට ගියාම හාමුදුරුවරු සාමාන්‍යයෙන් ගෝලයක් බලන්න ඉස්සෙල්ලම කරන්නේ ඔය මිදුලාම දිනවක බලන්න අර ඉඳලා අරගෙන කියලා මිදුල අතු ගන්න දෙනවා ගෝලයට. මිදුල අතු ගන්න එකෙන් කියනවා මේ මිනිහා ද්වේෂ සහගතද, ලෝභ සහගතද, මෝහ සහගතද, නේක කුඩු කෙහෙටුද, ඉරිසියාද, මොන වගේ කෙනෙක්ද කියලා මේ මිදුලාම දින එක දිහා බලලා කියන්න පුළුවන්. අnder මතක තියාගන්න. තම කෙනෙක් කරන කියන දෙයින් කියන්න පුළුවන්. අඳින ඇඳුමින් කියන්නත් පුළුවන් නේද? අපොයි පුළුවන්. එයා ආස කරන පාටින් කියන්න පුළුවන් එයාගේ මානසිකත්වය මොකක්ද කියලා. ඔන්න පින්නතුනේ ඒ වගේම මේ මිදුල අමදින කතාවෙන් මලියදේව මහරහතන් වහන්සේගේ කතාව ආරම්භ වෙනවා. ඉතින් මේ මිදුල ඇමදගෙන යනකොට හරකෙක් කඩාගෙන ඇවිල්ලා මේ මිදුල අවුල් කරනවා. ඔබත් ඔබේ හිතට මේ අත්දැකීම එන්නේ නැද්ද බලන්න? කොහේ හරි තියෙන මොකක් හරි ජරමරයක් මේ හිතට වැටිලා මේ හිත සම්පූර්ණයෙන් අවුල් කරනවා. හැබැයි ඉතින් ඔය හරක ඕක අවුල් කරයි කියලා ඌ ඕතෙන්ටම වෙලා ඕකේ ඉන්නේ නැහැ තමයි. උන්වහන්සේ සාමදාන වෙලා ආයිත් අතු ගන්නවා නේද? අමදිනවා. ආයි විරිසුදු කරනවා. අපිට කරන්න තියෙන්නේත් එහෙමයි. අයියෝ මගේ හිත මේ යකා කැඩුවා කියලා එයාගේ පස්සෙන් පොල්ලක් අරන් එලවන්න යන්න එපා. තේරුණාද? කාට හරි මේ කවුරු හරි කෙනෙක් අපේ හිතේ සමාධිය හරි බින්ද කියලා අර හරක පස්සේ දුවනවා වගේ එහෙම කරන්න එපා. ආයි හිත හදන්න. ආයි හදන්න. පැහැදිලිනේ? ආයිත් හදා ගන්න. දැන් මොනවා හරි ලොකු බාධාවක් ඇති වුණොත් මෙතන හරි ඇත්තට මේක අර හරකෙක් මිදුලේ දිව්වා වගේ පොඩ්ඩක් මනස වෙන අතකට යනවා. මිදුලේ තියෙන අර ලස්සන හැඩය, රේඛා ටික, වැලි ටික පිළිවෙලට නැතුව යනවා. ඔයත් දැකලා ඇති ලස්සනට පිළිවෙලට හොඳටම මිදුල අමදින
වැලි ටික අඳිලා ලස්සනට තියෙන තැනක් කොහෙද තියෙන්නේ? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ. බොහොම අලංකාර හැඩ දාලා වැලි ටික වැලි මාළුව ලස්සනට හදනවා ඒක. ඒ නිසා හදන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක හැදුවා කියලා නිකන් එන්නේ නැහැ. වෙන ස්වභාවයකින් එකක් එනවා. ඔන්න වඳුරෙක් ඇවිල්ලා කොළ ටිකක් කඩලා දානවා. පරාද මෙච්චර වෙලා මං හොඳට ඇමදුපු මේ මිදුල අන්න කෙලෙලා ඉතින් කලකිරෙන්න පුළුවන්. අතරිනේ. ආයිතම දිනවා. තේරුණා නේද? ආයිතම දිනවා. ආයිතම දිනවා. ඔහොම ඇමදගෙන කටයුතු කරගෙන යනකොට මෙන්න ආයෙනවා යාචකෙක් හිඟන්නේක් එනවා. තනි කපුලෙන් එනවා ආධාරයක් ඉල්ලගන්න එනවා. උපකාරයක් ඉල්ලගෙන එනවා. අර හැරමිට්ටක් ඇදලා අඩියකුත් වැඩි වැඩි යනකොට දන්නවනේ අර මේ අත්වාරුවක් වදිනකොට මෙදිල ඉවරයි වැලි මලුවා. අනුපිනතුනි ඒකෙනුත් අයියෝ මම මේ ආයි දැන් වඳුරෙක් කැත කරා, ඊට පස්සේ හරකෙක් ඇවිල්ලා මේ කවුල් කරා, දැන් මේ 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 මිනිස්සෙත් වයසක මිනිස්සෙක් ඇවිල්ලා අයින් කරා. දැන් මොකද කරන්නේ? දැනගත්ත මේ හිත අවුල් කරන්නේ මාරයා කියලා. එතකොට පින්නතුනි මේ ඔක්කොම වේසවලින් ආවේ මාරයා කියලා. මේ භෞතික කතාවක් නෙමෙයි හොඳේ, ආධ්‍යාත්මික කතාවක් පින්නත්නි. අන්න පින්නතුනි මාරයා කිව්වා, මාරයා උඹට මගේ හිත අවුල් කරන්න බෑ. උඹ බොච්චර අවුල් කරත් මම මේක සංසුන් කරනවා. කොච්චර අවුල් කරත් සංසුන් කරනවා. ඔබටත් එහෙමයි හිතන්න තියෙන්නේ. මාරේ උඹට කොච්චර අවුල් කරා මං සංසුන් කරනවා. ධර්මයේ පිළිබඳව අපහදවන්න පුළුවන්. දේශකයා පිළිබඳව මාරේ අපහදවන්න පුළුවන්. ගෙදරින් කරදර පීඩා ඇවිල්ලා දේශනාවට එන්න බැරුව යන්න පුළුවන්. දේශනාවක් අහද්දී මාරේ ආවේශ වෙලා වගේ තමන්ගේ ළඟ ඉන්න විරුද්ධ පාර්ශවයක් ඒකට එරෙහි වෙන්න පුළුවන්. අපිට ඕන තරම් අහන්න ලැබෙන ඕනේ. එක්ක මහත්ය බණහනට නෝනා කැමැති, නෝන බණහනට මහත්යා කැමැති, ඒව නැත්තම් ගෙදරේ ඉන්න වෙන කෙනෙක් අකමැති නේද? ඕම් ප්‍රශ්න ඇති වෙනවා. මේ මොනවා වුණත් මේ හිත අමදිනවා, පිරිසුදු කරනවා කියන වැඩපිළිවෙලේ එයා ඉන්න ඕන. එතකොට දැනගත්ත මේ හිත මගේ මේ වෙනස් කරන්නේ මායයා. තා මායයා නේද? ඔව්, මායයා ලෝකේ එකම ශික්ෂාවයි නේ රකින්නේ, බොරු කියන්නේ. මාරයා එකම ශික්ෂාවයි රකින්නේ, බොරු කියන්නේ. ආන්න ඒක නිසා තමයි අපිට නිවන් දකින්න පුළුවන්, අතහරින්න පුළුවන්. ඒකයි නැත්තම් හැබැයි රවට්ටනවා. රවට්ටුවට එයාගෙන් ඇහුවොත් මේක ඇත්ත කතාව මොකද්ද කියලා එයා ඇත්ත කතාව කියලා දෙනවා. අපේ මනසට වැරදි මාර්ග පෙන්නනවා තමයි. පෙන්නලා මේක ඇත්ත මේකද කියලා අහපු ගමන් එයා බොරු කියන්නේ, එයා කියන ඇත්ත. දැන් මම මාරයගෙන් ඇවිල්ලා මාරය කිව්වමට තාම තරුණ කාලේනේ ওই ජොලියෙන් විනෝදෙන් ඉන්න කිව්වාම මේ අර අනිත්තර හාමුදුරුව වගේ එක හාමුදුරු කෙනෙක් ඉන්නවා රටෙන් රටට යනවා, උන්වහන්සේ හරීම විනෝදෙන් ඉන්නෝ. විනෝදෙන් කියලා කිව්වොත් ධර්මානුකූලව රටවල් රටවල් වලට යනවා, මෙඩිටේෂන් සෙන්ටර්ස් වලට යනවා, එහෙම සංචාරය කර කර හරි නිදහසේ ඉන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ ඉන්න කියලා කිව්වා. මාරේක දැම්ම ඕනේ නිවන් දකින්න. ආ දැම්ම ඕනේ නේ. දැන් ඔය ඇත්තගේ හිතටත් පණිවිඩ ඇවිල්ලා තියෙ වගේ. දැම්ම ඕනේ, තා වයස තියෙන්නේ. එහෙම පණිවිඩයක් આવුවොත් ඔබ මොකද කියන්නේ? ආ ඇත්තනේ, නම් තව කල් තියෙනවනේ. අද බැන්න ලබන සතිය බැරියේ. අද නෑ, අද නිවන් දකින්න ඕනේ. ලබන සතියේ වැඩසටහන තියෙනවනේ. එන්න බැරියේ. ලබන අවුරුද්දෙත් තියෙනවා, ඊළඟ අවුරුද්දෙත් තියෙනවා. එතකොට තාම මට 60යි, ඉතින් 80ක් යනකම් ජීවත් වෙන්නේ, 90ක් යනකම් ජීවත් වෙන්නේ. අපිට තාම උරුදු 20 කිනුත් බණහන්න පුළුවන්. ඔහොම පණිවිඩයක් දුන්නොත් මොකද කරන්නේ මාරයා? අනේ ගොම තැඹ වගේ හිටියොත් ඕක පිළිගන්නවා. එරා නේද? ඕක බාර ගන්නවා. යන්න මාරයට අහු වෙන මාරයයි තු මොඩේ අහු වුණා. හරි. දැන් ඉතින් ආයි වෙන අදහසක් ඕනේ නැහැ. අපි කල් දාගත්තා. සල්දාගෙන ඔයම ඉදි කොයි වෙලාවක හරි මාරේ අරන් යනවා. ඉතින් පින්නතුනේ අපිටත් ඔය වගේ පණිවිඩයක් දුන්නාම අපි මොකද කරේ? මම මාරේගෙන් අහනවා, මාරේ තට කියන්න පුළුවන්ද? මං මැරෙන දවස හරියට. එහෙම ඇහුවා මං. පින්නතුනේ. තේරුණාද? මං ඇහුවා තාට කියන්න පුළුවන්ද මං මැරෙන දවස මේ හිතමයි පින්නතුනේ. හිතෙන්ම සිතවිලි ආකල්පයක් එනවා. ඒ ආකල්පේ විදර්ශනා කරලා හිතෙන්ම ප්‍රශ්න කරනවා. හිතෙන්ම අපිට හරි උත්තරේ අවදීන් අපි ලබා ගන්නවා. ඉතින් ඒ නිසා ඕක තමයි මායя කියලා කියන්නේ වෙන කෙනෙක් නැහැ. ක්ලේශ මාර. තේරුණාද? වෙන මායය හොයාගෙන ගිහිල්ලා කියන මිනිස්සුන්ටත් ආවේශ වෙනවා මායя. අර කෙලෙස් ආවේශ වුණාම ඒකට කියන්නේ මාර ආවේශයක් වෙලා කියලා. මෙතන මිනිස්සුත් එහෙම දැන් එක්තරා මිනිස්සෙක් ඉන්නවා. එයා දැඩි දික්කගත භාවයකින් ඉන්න කෙනෙක්. එයාට එතනින් එහාට බණ කියනකොට ඔන්න ටිකක් මම බණ කියාගෙන ගියා මේ මිනිස්සේ සුද්ධ කරන්න ඕන කියලා. ඔන්න වටේ ඉන්න හාමුදුරුවන්ගේ දොස් කියන්න පටන් ගත්තා. මම කිව්වා ඉතින් වටේ ඉන්න හාමුදුරුවන්ගේ දොස් ඕනේ නැහැ. මේ ඔබතුමා මේ විදිහට මෙහෙම ධර්මයේ බලන්න මෙහෙම ඕන්න ඊළඟට මගෙත් පටන් ගත්තනේ. ඔයන්න මන් තේරුම් ගත්ත මේ යකාට මීට වඩා බණ කියන්න කිව්වොත් මට පුටුව උස්සල ගන්න මට්ටමට මේ මිනිස්සයා එනවා. වාම නතර කළා. ඒ තමයි මාරාවේස දිට්ටිගත භාවය. මිනිසුන්ගේ සීමාවක් තියෙනවා ධර්මයේ දෙන්නත් පුළුවන් පින්නතන එකිනෙක නාට දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. අන්න පින්නතුනි මායя කියලා තේරුම් අරගෙන මායයෙන් ප්‍රශ්න කරන්න ඕන. අන්න මේ රහත් භාවය ලබන්න යන මේ උත්තමයන් වහන්සේ අහනවා තා මායය නේද? ඔව්. මොකටද මම මේ කරන්නේ? බුදුන් දකින්න. අර බුදුන් දකින්න ඕන. මාරය කියනවා මට බුදුහාමුදුරු සම්පූර්ණයෙන් පෙන්වන්න බෑ මං අඩක් පෙන්වන්න. ඒ කතාව තියෙනවානේ මහත්තයා. ඒ චිත්‍රය හොඳට බලන්න. බුදුහාමුදුරන්ගෙන් අඩක් පෙන්වන්න සම්පූර්ණයෙන් පෙන්වන්න බෑ කියලා. ආන්න පින්නතුනේ මෙතන තමයි එන්නේ ගැඹුර. අපි මේ දේශනාවන් වලින් වචන වලින් කොච්චර කිව්වත් කියලා දුන්නත් ඒව මාර්ගපාක්ෂික ධර්මනේ. ලෝකේ තියෙන මාර්ගපාක්ෂික ධර්ම. ඒ මාර්ගපාක්ෂික ධර්ම වලට හැකියාව තිබෙන්නේ වෙන තුනේ අඩක් පැහැදිලි කරන්න පමණයි. මායя කියනවා මං අඩක් පෙන්වන්න. එතකොට අපිට මේ සිතට අනුමාන වශයෙන්, ප්‍රත්‍යක්ෂ වශයෙන්, අනුමාන වශයෙන්. එතකොට අනුමාන වශයෙන් අපිට ලබා දෙනවා අඩක්. එතකොට පින්නතුනේ මේ ධර්මය හරහා පොත් හරහා කියවා බලා නිර්වාණයේ ස්වභාවයේ අඩක් තමයි අපිට යම්තම් තේරුම් යන්නේ. කොච්චර නුවණක් තිබ්බත් මං අඩක් පෙන්වන්නම් ඔබ අනිත් ටික පූර්ණේ කරගන්න කිව්වා. හා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අඩක් යාට තේරුම් යනවා. අවබෝධ වෙනවා. ඊට පස්සේ අනිත් ටික ප්‍රත්‍යක්ෂතාවයට පත් වීමට පස්සේ අන්න අවබෝධයට පත් වෙනවා. තේරුණාද ඒ කොටස? ඒකද කියනවා අනුමාන ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන. මේකට තවත් ආකාරයකින් අපි කියනවා සම්මුති නිවන පරමාර්ථ නිවන. සම්මුති නිවන කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ අඩක් දකිනවා. පරමාර්ථ නිවන කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සම්පූර්ණයෙන් දකිනවා. ගොඩාක් දෙනෙක් මෙන්න මේ සම්මුති නිවනටපත් වෙලා අපෙන්ම බණ අහපු අය සමහරලාට පරමාර්ථ නිවනේ කියලා රැවටිලා ඉන්නවා. ඒගොල්ලෝ ළඟ අවශ්‍ය කරන ඒ ගුණාංග නැහැ බලද්දී. ඒ ධර්ම ගුණාංග නැහැ පින්නතුනි බලද්දී. එහෙම රැවටෙන්න එපා කවදාවත්. සම්මුති නිවන තුලත් බුදුහාමුදුරන්ගේ අඩක් කොටසක් නිවනක් පේනවා. එයාට තර්ක කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්, බණ කියන්න පුළුවන්, හොද්දට කියා දෙන්න පුළුවන්. හැබැයි එයාගේ හෘද සාක්ෂිය විතරයි දන්නේ ධර්ම අවබෝධය වුණේ නැහැ කියලා. එහෙම මහත්ෙක් පින්නතුණු හිටියා. ඒ මහත්තයා පින්නතුණු හොද්දටම බණ කිව්වා. හොද්දටම බණ කිව්වා. හැබැයි පුදුම උද්දච්චකමකින් අපි ආවත් නැකිටින්නේ. එයා බණ බ්ලොක් වගේ බනලෝක වගේ හිටියා. මම ඉතින් අතහැරලා දාලා ඉතින් එයාට කරන බණක් කරගෙන යද්දී මේ මනුස්සයර බණ කියද්දී හරි සත්‍යය තේරෙන්නේ කියලා හිටියා. හැබැයි එතුමා අවසානයේදී මේ ගොඩක් අසනීප තත්ත්වේ වුණාට පස්සේ එතුමා කිව්වා මේක කොච්චර කිව්වත් ප්‍රත්‍යක්ෂ වුණේ නෑනේ කියලා එතුමම පශ්චාත්තාප වුණා. සංවේගයට පත් වුණා. එහෙමනම් අර මාන උද්දච්ච කන් ටික තිබුණ නැත්තම් තමන්ගේ විවෘතව බලද්දි ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අපිට හරි විවෘත වෙලා තමන්ගේ හැබෑ තත්ත්වයේ හිතේ තියෙන හැබෑ තත්ත්වයේ ඉලිකලා නම් එයාට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නමුත් දහමින් කොටසක් දැනගත්ත උද්දච්ච වුණා තානමාන යෝ මේව කීති ප්‍රසංසාය තියෙනවා එයා ඉතින් ලොක්ක කියලා හිතාගෙන හිටියා. එහෙම වෙන්න එපා, රැවටෙන්න එපා කොයි වෙලාවකවත්. තේරුණා නේද? රැවටෙන්න එපා. වෙනතුනේ මට මේ පරිවර්තනය සිද්ධ වෙලා මං කිසිම දෙයක් කියන්න නැතුව කාලයක් පරේක්ෂණය කළා. කිසිම දෙයක් කියන්න නැතුව පරේක්ෂණය කළා. විවිධ තැන්වලට මේ මනස පත් කරලා මනස ඇති කරන රියැක්ට් මොන වගේද කියලා බැලුවා. දැන් මට මවාපාලා එක එක රියැක්ට් ඒ ඉදිරිපත් කරන්න බලුවන් මිනිස්සුන්ට ඕන විදියට අවශ්‍ය කරන දෙයට. නමුත් මගේ ඇතුළාන්තයෙන් පැන නගින දෙයනේ මට වැදගත් වෙන්නේ. ඇතුළාන්තයේ කොයි විදියටද මේකට ඉදිරිපත් වෙන්නේ කියලා බැලුවා. පරීක්ෂා කරලා බැලුවා. ඒක ලෞතුරා බුදු කෙනෙක් පවා ඒක සිද්ධ කළා. ලෞතුරා බුදු කෙනෙක් පවා මේ මොකද්ද මේ අවබෝධය, මේක පරිපූර්ණ අවබෝධයක්ද, මේ තුල නිර්වාණය තියෙනවද, මේක ස්ථීර සාරද, මේක බිඳෙන දෙයක්ද, කැඩෙන දෙයක්ද, නැති වෙන දෙයක්ද කියලා පරීක්ෂා කරලා බැලුවා. දැන් මේ අවුරුදු 20කට වැඩි කාලය තුලත් වෙන තුනේ දැන් මේ ඉස්සරහදී අපිට නත්තල් දවසේදී මුණ ගැහෙනවා හාමුදුරන්ගේ ආයි උපන්දිනය. මේ කාලය පුරාවටම බැලුවා මම මේක කැඩෙනවද බිඳෙනවද කිලිටි වෙනවද නැති වෙනවද. නෑ පින්නතුනේ, මොනම හේතුවකින්වත් මේක කැඩෙන්නෙත් නෑ, කිලිටි වෙන්නෙත් නෑ, බිඳින්නෙත් නෑ. එහෙම වෙනවනම් පින්නතුනේ ඔය රෙකෝඩින් විතරක් තියෙනවා 2011 විතර ඉඳලා ඒවා අහලා බලාගෙන ඉද්දි තමයි තේරෙනවා මේක කැඩුනද බිඳුනද වෙනස් වුණාද නැද්ද කියලා. ඔබට තේරෙයි මේක නොකඩෙන නොපිදෙන සීලයක් පින්නතුනේ. මේක බිඳෙන්නේ නැහැ, මේක හදමඩලින් උපදින සීලයක්. ඉතින් මේ සීලය ගොඩක් දෙනෙක් අඳුනන්නේත් නැහැ. ගොඩාක් උදවිය හිතාගෙන ඉන්නේ සිල් තියෙන්නේ ශරීරේ කියලා. අත උස්සන විදියට, කකුල් දෙක ඇවිදින විදියට, ඇහැ සංවරය කියලා කියන්නේ ඇහැ මෙහෙමින් කරගවන එකද? ඒකට ඇහැ සංවර කියලා කියන්නේ. ඈ ගද සංවරය කියන්නේ හිමින් යන්න ඕන. සංවරව ඇවිදින්න කිව්වේ සංවරව. මේ සංවරකම පින්නතුනේ ඔලිම්පික් තරගයකට දිව්වා කැඩෙන්නේ නැහැ මේ සංවරකම. තේරුණා නේද? උස බැනීමේ තරගයකට ගියත් මේ සංවරකම කැඩෙන්නේ නැහැ පින්නතුනේ. මේ බුදුහාමුදුරුවන්ගේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නු කියන ආර්ය සීලය. තේරුණා නේද? මේකට කියන්නේ දෘෂ්ටි නැති ආර්ය සීලය, වෘත සීල නෙමේ. නහි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගතං. සීල වෘත පනවන්න බුදු කෙනෙක් ආවේ නැහැ. එහෙනම් මොනවද? පින්නතුනේ සමස්තයේ තියෙන්නේ මොකද්ද කියන එක අපි කියන්න යන්න ඕනේ නැහැ. රටට වෙච්ච දෙයින් හිතා ගන්න ඕන ලංකාවේ බුදුදහම තියෙනවද නැද්ද කියලා. බුදුදහම තියෙනවා නම් ඒ මිනිස්සු සාර්ථකයි. ඒ මිනිස්සු සාර්ථකයි. ඒ මිනිස්සු පරිපූර්ණිතයි. ඒ මිනිස්සු ඉතා ප්‍රබෝධයෙන් සතුටින් ඉන්නවා පින්නතුනේ. ඒ ස්වාමීන් වහන්සේලා සතුටින් ඉන්නවා, ප්‍රබෝධයෙන් ජීවත් වෙනවා. මානසික සහනය තියෙනවා. කායික පීඩා නම් වළක්වන්න බෑ පින්නතුනේ. බුදුහාමුදුරන්ට සෑහෙන කායික පීඩා තිබුණා. අපිටත් කායික පීඩා තියෙනවා. ලෙඩ රෝග, දුක් රෝග ආබාධ තියෙනවා. ඒක මායාවේ කොටස. මාරයට ඒක දීලා තියෙන්නේ කුලියට කාමරයක් අරගෙන ඉන්නවා වගේ ඉන්නවා. එහෙම නේද? අයිතිය මාරයට දීලා කුලියට රෙන්ට් එකට ඉන්නවා. රෙන්ට් එක ගෙවාගෙන ශරීරය ඇතුලේ. තේවන් වූ තැනකට ඔබත් එන්න කැමතිද පින්නතුනේ? එන්න නම් ඔබ කරන්න තියෙන්නේ අතහරින්න සියල්ල. ගෙදර ගිහිල්ලා නැමේ මෙතන ඉඳන් සංඥා වශයෙන් තියෙන, විඥාන වශයෙන් තියෙන, නාම රූප වශයෙන් තියෙන, මතකයන් වශයෙන් තියෙන, දෘෂ්ටි වශයෙන් තියෙන, උපාදාන වශයෙන් තියෙන, බැඳීම් වශයෙන් තියෙන දේවල් අතහැර දාලා ඔබ සැහැල්ලු වෙන්න, ශාන්ත බවටපත් වෙන්න, පරිපූර්ණ වූ නිරායාසයටපත් වෙන්න. එවිට එහි මම නැත. එවිට එහි මම නැත. මමත්වයේ නැති ස්වභාවයේ ඒ සහනය, ඒ ශාන්ත භාවය මොන තරම් සැනසිලිදායක තත්ත්වයක් උදා කරනවද කියලා පින්නතුනේ දන්නවනම් පින්නතුනේ රාජ ඔටුනු එවලෙම පැත්ත කර දාලා මේ ධර්ම මාර්ගයේ යෙදෙනවලු. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ පින්නතුනේ වහාම ඕ ඇත්තන්ට හරියට වැටහුනොත් එහෙම සයින්නස මම මේක තේරුම් ගන්නවා මිස යන්නේ නැහැ කියලා හරි ඉස්සරහ කූඩාරමක් ගහගෙන හරි ඉඳලා තේරුම් අරගෙන යනවා. තේරුම් අරගෙන යනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා එහෙම වීර්ය කරපු දේවල් එහෙම අපි පොතපතේ අහලා තියෙනවා. ධර්මයේ තේරෙන්නේ නැති වෙනකොට මේ හරියන්නේ නැහැ කියලා ඉවර වෙලා නොකානුබේ ජීවත් වෙනවා කියලා කල්පනා කරගෙන එක්ක මැරෙනවා අපි කියලා ගලක් මුතුනකට ගිහිල්ලා ඉනිමගට පයින් ගහලා ඒකුඩු විදර්ශනා කරලා නිවන් දකින්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ ධර්ම අවබෝධයට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් තියෙන ওই සම්ප්‍රදායික භාවනාවන් වලින් දැන් නිවන් දකින්න බෑ. තියෙන්නේ ඔක්කොම Hindu ජරමර ටිකක් ගෙනල්ලා දාලා තියෙන. ඒකත් හරියට නෑ. තේරෙනා නේද? ඒකත් හරියට නෑ. ඒකේ ගුරු මුෂ්ටි ඇතුව තමයි දීලා තියෙන්නේ. ඒකෙත් හරියට නෑ. පිස්සු වැටෙනවා. ඔය අඟොඩේ ඉන්නේ ගොඩක් අය භාවනාවල් කරන්න ගිහිල්ලා, යෝගී වැඩ කරන්න ගිහිල්ලා, හුස්ම හිර කරන් ඉඳලා යෝගාව කරන්න ගිහිල්ලා ට්‍රක් අවුල් ගිහිල්ලා. ඒකට හේතුව ඔය Hindu දහමේ තියෙන මේ භාවනා ක්‍රම ගුරු මුෂ්ටි ඇතුව තමයි දෙන්නේ. ඒවා හැමෝටම දෙන්නේ නෑ. ගුරු මුෂ්ටි දෙන්නේ තමන්ගේ ළඟම ගෝලයකට, හිතවත් කෙනෙකුට විතරයි ඒවත් එක දෙන්නේ අවසාන භාගය හරේ. ඒ නිසා ඒවෙන් කවදාවත් නිවන් දකින්න බෑ. මොකද හේතුව කොතෙන්ට ගියත් එයා සංඥාවක් අරගෙන යන්නේ, කෙලස් යටපත් කරලා යන්නේ, කෙලස් විනාශ කරලා දාලා නෙමෙයි යන්නේ. සමත භාවනාවල් හරියට අර බලල් බෙටි වැලි වලින් වහනවා වගේ භාවනාව. බලල් බෙටි අයින් කරන්නේ නැහැ මිදුලේ. තේරුණාද? ඒව වහගෙන වහගෙන යනවා. කොයි වෙලාවක හරි පයට පැගිච්ච ගමන් අයිගඳ ගන්නවා. මේ විදර්ශනාව මේකෙදි බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ, ස්වාමීන් වහන්සේගේ ධර්මයේදී පෙන්වන්නේ සර්පය ඇදලා දාන්න, බලල් බෙටි විසි කරලා දාන්න. 100%ක් සුද්ධ වූ පවිත්‍ර වූ මනසක් හදාගත්ත මොහොතේදී අවබෝධය මතුවෙනවා කියලා. ඒයි කල්පනා කළම ඔබේ හිත හදන්න බැරිද ඔබට? බැඳීම් අත්හැරින්න බැරිද? කරුණු කාරණා පෙන්නලා බැඳීම් අත්හැරින්න පුළුවන්. බැරි කමක් නැහැ. තේරෙනා නේද? එක එක විදියට බැඳීම් අත්හැරින්න පුළුවන්. අර එක්තරා මේ ඉතින් ඔයත්තන්ට සමහරලාට තේරෙන්නේ නැති අයට මම තේරුම් ගන්න මම මේ කියන්නේ. එක්තරා භික්ෂුවක් ඔන කාලයකදී ඇවිල්ලා මහාන වෙනවා. ආයි වගා කරන කාලේ එනකොට සිවුරේ අරලා ගිහිල්ලා වගා කරනවා. මොකද අර ඇටමල්ල හංගලේන උදැල්ලයි ඇටමල්ලයි දෑකත්තයි ඒ ටික කොහොම හංගලේන නිසා මෙයා ඇවිල්ලා මහාන වෙලා ආයි සිවුරු ටික තියලා ගිහිල්ලා ආයිත් ඒ කාලේට වගා කරනවා. මේ විදිහට වාර කීපයක්ම කීපයක්ම මේක කරනකොට කරනකොට මෙයාටත් ඕන මේක දිගටම මහන කමේ ඉඳලා ධර්ම අවබෝධය කරගෙන නිවන් දකින්න. ඒත් එනවා. මං ඉන්නෝමයි කියලා හිතාගෙන යනවා ආයි එනවා. ඊපස්සේ බැලුව මොකද මේ කියලා. ඇටමල්ල අටුවේ තියලා එන නිසා තමයි මේ වැඩේ වෙන්නේ. මම මේ ඇටමල්ල නිසා නෙන්නේ කියලා කල්පනා කරලා මොකද කරේ? අර ඇටමල්ලයි උදුළු දැකති මුගුරු ටිකයි ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා ගඟට වීසි කරලා මහාන වෙන්න ආවා. අන්න එදා ඉඳලා දිගටම සිටියා. හොඳ ඉහළ නිදර්ශනාවක් තියෙන්න ඕන පින්නතුනේ, නැත්තම් ජීවිතේ උගුල් වලට අහු වෙනවා. තේරලා නේද? තේරලා නේද? උගුල් වලට අහු වෙනවා. ඇයි අපි මෙච්චර දුරක් ආවේ ගෑනු ළමයෙකුට අහු වෙන්නේ නැතුව? තරුණ කාලේ අපි නිතරම දැනගත්ත අපෝ මේ පවුල් දිහා බලලා, අපේ අම්මලා තාත්තලා දිහාත් බලලා, අනිත් පුංචිලා දිහාත් බලලා, මොන ජීවිතද මේවා? මොන ජීවිතද මේවා? මීට වඩා උතුම් ශ්‍රේෂ්ඨ දෙයක් හොයන්න ඕන මේ මේ කාල බීල වයසට යන මේ හරක් ටිකක් නෙමුම් කියලා හිතුණා. අර මිනිහා වැඩට යනවා එනවා, ආ වැඩට යනවා එනවා, මෙයා කන්න තම්බනවා ඉවරයක් නෑ, රෙදි හොදනවා නානවා හිත ගන්නවා වැඩි වෙනවා. අපි කල්පනා කරමු මේකද ජීවිතේ? සතුටු වෙන්නේ වාහනයක් අරගෙන ගෙයක් හදලා මට ඊය කියලා හිතුණා. තේරුණා නේද? ඊය කියලා හිතුවා. අපි ඔය මහාන වෙන්නේ කිට්ටු වෙන කාලේ සමහර වෙලාවට මේ ඔය අපේ පවුලවලම අය සමහර ගෑනු ළමංගේ දෑවැදිත් පෙන්නලා මගෙන් අහුව අරේවත් එක්ක දෙනවා කැමතිද කියලා. මං කිව්වා ඊය අය ගෙවද? මොනවද ඒ? මිනිස්සෙක් කියන්නේ ගෙයක් හදන්නද? මිනිස්සෙක් කියන්නේ වාහනයක් ගන්නද? මිනිස්සෙක් ගෑනුන්ගේ හරිය කමන්නේ නැහැ නේද? දෑවැද්ද හම්බෙනව නේද? ලෝකෙ ඉල්ලන මිනිස්සු ඉන්නේ. පින්නතුනේ හරි ෂෝක් නේ. ඉතින් මගේ මනසට මම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මහාන වෙලා මහානකම් කරගෙන යද්දිත් පින්නතුනේ එහෙම යෝජනා ඇවිල්ලා තියෙනවා මට. නැත්නම් තාත්තලා ඇවිල්ලා යෝජනා කරලා තියෙනවා තමන්ගේ දූට. තේරුණාද? එහෙම ඇවිල්ලා තියෙනවා. මම එක්කන් ගිහලා පෙන්නලා තියෙනවා. ආන්දරේ මේ කඩ පෙලියත් අපේ දුවාට තමයි දෙන්නේ. මේ ගේත් මේ තට දෙකේ තියෙන මේ වාහන තුනක් තියෙන තුනම අපේ දුවට තියෙන්නේ පෙන්වලා දෙනවා. මම හරිම සන්තෝෂ වෙන පින්නතුනේ එවැනි දේවල් වල එල්ලිච්ච නැති හිතක්. ඒ නිසා මගේ හිත විශ්වාසයි මේ කිසි දෙයකට මගේ හිත බැඳිලා නැහැ. මේ ආරාමේ දින කිසිම දෙයකට බැඳිලත් නැහැ. ලෝකෙ කිසිම දෙයකට බැඳිලත් නැහැ කියලා මට විශ්වාසයි. කාට හරි සැකයක් තියෙනවා නම් ඒක සුද්ධ කරගන්න. සායනාසේ මේ මේ කොන්ක්‍රීට් කෑලි වලට, මේ යකඩ ගොඩවල් වලට මට ඒවයින් බැබලීමක් නැහැ. දැන් මේ පාරමී ඉන්න මහත්මයෙක් කිව්වා, ඔබ වහන්සේ හරි පුදුමයිනේ, හරි හොඳයි. මේක ඇතුළේ ඉන්න සමහර මිනිස්සු අඩි 10 යන්නේ කාර් එකෙන් ඇවිල්ලා තත්ත්වයට බහින්න, තත්ත්වේ හොඳ නැති ඉන්න කිව්වා. ඔබ වහන්සේ ත්‍රිවිලර් එකෙත් යනවා, පයිනුත් වඩිනවා, බස් එකෙත් යනවා, හැම විදිහකටම ඉන්නවා. ඒක මම තේරුම් කරගන්නවා මට කිසිම අදාළත්වයක් නැහැ. තියෙනවා නම් යනවා, ඒක වෙනම කතාවක්. තියෙනවා නම් පාවිච්චි කරනවා. ඒක නැති කරගන්න උමනාවේ කියලා රිජෙක්ට් කරන්න ඕනේ කියලා එහෙමයිකුත් නෑ. නැත්තම් නැති විදියටත් ඉන්නවා, තියෙනවා නම් තියෙන විදියට ඉන්නවා. ඒවා පිළිබඳව මොනම හීනාගයක්වත් අධියාගයක්වත් ලබා දෙන්නේ නැහැ. දැන් හීනාගයක් දුන්නොත් ඕව මට වැඩක් නැහැ කියලා අයින් කරනවා. ඒක තමන්ට පින නැතිකම. අධියාගයක් දුන්නොත් ඒවයි මාන උද්දච්චකම් අවිද්‍යාව ඇති කරගන්නවා. දැන් මං හිතමුකෝ මම ගිහියෙක් කිද්දි ධර්මයේ දකින්න නැති කෙනෙකුට මේ වගේ පන්සලක් වාහන වාහනයක් එහෙම තිබුණොත් එහෙම ඒවයි මාන්නේ ඒ හිත ඉපිලෙනවද නැද්ද? අනිවාර්යෙන් ඉපිලෙනවනේ, ඉදිමෙනවා. මම හරිය සන්තෝෂ වෙනවා. බස් එකේ යන්න හරි යමක් තියෙන්නේ ධර්මයේ අවබෝධයෙන් පස්සේ. හැබැයි තිබ්බත් පින්තුනේ ප්‍රඥාව තියෙන කෙනාගේ හිත ඇලෙන්නේ අර උපතිස්ස කෝලිත වගේ. ඒගොල්ලන්ට කොච්චර ධනස්කන්ධයක් තිබුණද? ඒගොල්ලන්ට තිබුණ රත්තරන් කරත්ත පාවිච්චි කරන්න පුළුවන් හැකියාව. නමුත් ඒගොල්ලෝ එහෙම ඇලුන්නේ නැහැ නේ. ධර්මයේ හොයාගෙන ගියා. ඒ නිසා ධර්මය නැති වුණත් ඇති වුණත් පින්නතුනේ ධර්මය ප්‍රඥාවන්ත කෙනා හොයනවා. ඒසා ඔබ ළඟ තියෙන දේවල් ඔබ පරිහරණය කරන්න බලන්න උද්දච්චකමෙන්ද කියලා.
ඔබේ නිවස, ඔබේ වාහනය,
ඒකට හීනමානයක් දාගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. හොඳටම මතක තියාගන්න. අතහැරිය තැනදී ඒකට අඩුවගයක් දීලත් නැහැ, වැඩියගයක් දීලත් නැහැ. ඔන්න එතෙන්දි තමයි අතහැරෙන්නේ. හැබැයි මේකට අඩුවගයක් දුන්නොත් එහෙම අර වටේම හූරගෙන වාහන දුවනේවද ඉන්නේ? සමහර දරුවන්ට කිසිම දවාහනේ ගැන ආගයක් නැහැ, සැලකිල්ලක් නැහැ, ඒක ගණන් ගන්නේ නැහැ. කෑ කරන්න තු ගන්නකොට එයා කැලස් මිනිස්සෙක් වෙලා මේ අඩුවගයක් දීලා. එහෙමනම් බුදුහාමුදුරන්ගේ අතහැරීම කියලා කියන්නේ අඩුවගයක් දීමකුත් නෙමෙයි වෙනතුනේ, වැඩියගයක් දීමකුත් නෙමෙයි වෙනතුනේ. බුදුරජාන් වහන්සේගේ අගය කියලා කියන්නේ අතහැරීම කියලා කියන්නේ. අඩුවගයක් දෙන තැනත් අතහැරීම සිද්ධ වෙන්නේ නැහැ, වැඩියගයක් දෙන තැනත් අතහැරීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේක තේරෙනවද? එහෙමනම් අඩුවගයකුත් නොදී වැඩියගයකුත් නොදී මනස පවත්ව ගන්න. අනේ එවිටයි අතහැරෙන්නේ. ඒ කියන්නේ මනසට දැනෙන්නේ තියෙන්න ඕන වෙනතුනේ. යමක් දැනෙනවා නම් ඒක කෙලෙසිය. ඒක වටහා ගන්න, තේරුම් ගන්න. යමක් මනස ස්පර්ශ කරලා තියෙනවා නම් මොනම හරි විදියකින් ඒක උපාදානය. දැන් පිළිතුරේ බුදුහාමුදුරන්ගේ කාලෙදී ඔක්කොම අතහැරලා මේ නිර්වස්ත්‍ර හිටියයි හිටියා. ඒ අය බැඳීම් වලින් නැද්ද? නිර්වස්ත්‍රව ආහාරවත් ගන්නේ නැතුව තනි කකුලෙන් හිටගෙන ඉන්න අතහැරපු මිනිස්සු හිටියා බහුතිකව. බැඳිලා. හිත බැඳිලා. විවිධ නීවරණවලට, විවිධ ක්ලේශයන්වලට බැඳිලා. මේ ලෝකෙට අඩුවගයක් දෙන අයට නිවන් දකින්නත් බෑ, වැඩියගයක් දෙන අයට නිවන් දකින්නත් බෑ. ඒකයි මට කියන්න තිබුණත් ඒක මට ඇලර්ජි නෑ, මේ ප්‍රශ්නත් නෙමේ. නැති වුණත් මට ඒකත් ඇලර්ජිත් නෑ, ප්‍රශ්නත් නෑ. මේසු මෙහෙට ආවත් හොඳයි, නාවත් හොඳයි, මට ප්‍රශ්නයක් නෑ. නමුත් මනුස්සයෙකුට මේ ධර්මය දේශනා කරන්න කියලා බුදුහාමුදුර අපිට පැවරීමක් කරලා තියෙනවා. අවසාන යුගපුරුෂයා වෙන්න එපා. ධර්මය හොයන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට අනුකම්පාවෙන් ධර්මය කියන්න කියලා. දැනන්නේ කැස්සක් ආවත් අපි අනිත් ධර්ම ස්වභාවයට ගොඩාක් ගරු කරනවා නම් කැස්ස පාලනය කරන්න ඕන. මේ මගේ කැස්සෙන් අනිත් කෙනාට ඩිස්ටර්බ් වෙනවා කියලා හිතලා. ඒව උතුම් මානව ධර්ම, මිනිස් ධර්ම. තේරුණා නේද? ඇතැරලා කට දිග ඇරලා කහින්න එපා. ඒ මං වෙනුවෙන් නෙමෙයි, මං ඒකත් මතක් කරේ. බණ අහන සියලු දෙනාම වෙනුවෙන් අනිත් ඉන්න ඔක්කොම. තේරුණා නේද? ඒවත් මාර් බාධක වගේ අපේ සිත් කැඩිලා යනවා. දැන් හැමදෙරගේ දේශනාව වෙන පැත්තකට ටක් ගාලා ගියානේ නේද? එහෙම ඩිස්ටර්බ් කරන්න එපා. ඒවා මැනන්ස්, ඒවා ඩිසිප්ලින්ස් හැටි තියා ගන්න ඕනේ. ඒවා හොඳට මතක තියා ගන්න ඕනේ. තරහ ගියා නෙමෙයි, ඒ ප්‍රායෝගික මානව මූලික ධර්ම ඒවා තියෙන්න ඕන මිනිස්සු ළඟ. ඇගේ හැප්පිලා සෝරි කියලා වැඩක් නැහැ නේ. ඒ නිසා සෝරි කියන එක එච්චර වැදගත් එකක් නෙමෙයි. අපි ඉස්සෙල්ල සෝරි කියන්න වෙන්නේ නැති වෙන විදියට වැඩ කරන්න ඕන. ඒකයි වැදගත්. සුද්ධගේ ක්‍රමය ඊට වඩා වෙනස්. මිනි අයියෙන් කියලා සෝරි කියනවා. අපේ ක්‍රමය ඊටත් වඩා වෙනස්. අපි සෝරි කියන්න වෙන්නේ නැති වෙන විදියට වැඩ කරනවා.
දැන් හොඳයි වෙනතුනේ.
අසා දැනගත් ධර්මය ඔබගේ සිත් තුළ ප්‍රායෝගික කරන්න. හිතේ බරක් හැටියට දැනෙන ඕනම දෙයක් හොඳට තේරුම් ගන්න. ඒ බැඳීම, ඒ බර පිළිබඳව ධර්මානුකූලව විදර්ශනා කරලා හිතෙන් අතහැර ගන්න. මමත්වය නැතිව ජීවිතයක් බලාපොරොත්තු වන්න. මමත්වයෙන් යුක්ත ජීවිතය පිළිකුල් කරන්න. එයට නින්දා කරන්න. එයට නිග්‍රහ කරන්න. තුවාලයක් සේ සලකන්න. එක ඉක්මනින්ම හොඳ වෙනවා දකින්න තමන් කැමති වෙන්න. මමත්වයක් නැති ජීවිතය අපේක්ෂා කරන්න. බැඳීන් නොමැති ජීවිතය අපේක්ෂා කරන්න. බැඳීන් නොමැති ජීවිතය යනු ගැටීන් බහුල ජීවිතයට නොවේ කියලත් තේරුම් ගන්න. අඩුත් නැති වැඩිත් නැති. අඩුවගයක් දුන්නොත් ඒක පිනුතුරු ගැටීම් සහගත ජීවිතයක්. වැඩියගයක් දුන්නොත් බැඳීම් සහගත ජීවිතයක්. එනිසා අඩුවගයක් දෙන්නත් එපා, වැඩියගයක් දෙන්නත් එපා. බැඳීම් නැති ජීවිතය අපේක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ හද මඩලට වඩිනවා නම්, උන්වහන්සේගේ ධර්මයේ මේ හද මඩලට වඩිනවා නම්, මොනතරම් සිසිලද්ද, මොනතරම් ශාන්ත භාවයකින් යුක්තද. ඔබේ අවධානය ඔබගේ ගැඹුරු සිතට තමයි යොමු කරන්න ඕන. ධර්මයට යොමු කරන්න ඕන ඔබේ සිතයි. ඔබ ගැඹුරින්ම ඔබේ හදමණල දෙස තමයි බලන්න ඕන. මතුපිට සිටිවිලි වලටත් වඩා ගැඹුරින් ඔබගේ චේතාන්විත ස්වභාවය කියන තැනින් බලන්න. සිටිවිලි කියන එක මතුපිට මොලය සම්බන්ධයෙන් පවතින දෙයක්. නමුත් චේතාන්විත භාවය කියන එක මනෝභාවික ස්වરૂපයක් ගන්නා දෙයක්. අන්න ඒක බලන්න. ඒ චේතාන්විත භාවය තුළ ගති ලක්ෂණ පවතිනවා. ගති විමුක්ත කරගන්න, නිදහස් වෙන්න. ඔබ නිදහස් වෙන තරමට විශ්වාවකාශය සැලසෙනවා. එවිට ඔබට පරිපූර්ණ වශයෙන්ම සත්ව, පුජ්‍යල, ආත්ම කියන දෘෂ්ටියෙන් නිදහස් වෙනවත් සමගම ඔබ තවදුරටත් අකාලික හා විශ්වාසිකයෙක් බවට පත් වෙනවා. අතහරින්නවත් අල්ලගන්නවත් ඔබ ආයාසයක් යෙදීමට අවශ්‍ය නැහැ. ස්වභාවයට ඉඩ දෙන තැන හැමදේම මධ්‍යම ප්‍රතිපදාවෙන් සැකසී ඔබ ඒ ශාන්ත භාවයට, සංවර භාවයට ඇදී යනවා. බරක් නැති සිතක්. සිතෙහි තියෙන බර විමින් තබා බරක් නැති සිතක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන්න. සංවේදීතාවන් වලින් තමන්ගේ මනසේ ස්වභාවය, මනසේ ලක්ෂණ හඳුනා ගන්න. හඳුනාගෙන ඒ ලක්ෂණ, ඒ ස්වභාවයන් අතහැර දමන්න. බිමින් තබන්න. නිදහස් වන්න. බැඳීම් රහිත බවට පත්වීම හෙවත් නිර්වාණ බවට පත්වන්න. ඔබට පුළුවන් මේ මොහොතේම ඒ තථාගත ධර්මයේ වඩා හිඳවා ගන්නට. සිත ඔබට සැප සලසන කෙනෙක් නෙමේ, දුක සලසන කෙනෙක්. හිතට සාත්තු කළාට වැඩක් නැහැ. ඔබේ පාක්ෂිකයෙක් නෙමේ, කපුටු කූඩුවේ කොහාගේ බිත්තර රකින්න වගේ වැඩක්. ඔබ ඔය ආරක්ෂා කරන, වඩන, සුරක්ෂිත කරන ඔය හිත ඔබව දුකට, සංසාර දුකට, පායන් වලට ඇදගෙන යන්න ඇවිල්ලා ඉන්නේ පිණිසුනේ. දන්නේ නැතුව සර්ප බිත්තර රකින්නවා වගේ වැඩක්. ඒ සර්පය එළියට ආවහම අපිවමයි කන්නේ. ඒ නිසා සිත කියන්නේ හොඳ මිත්‍රයෙක්වත්, හොඳ ඥාතියෙක්වත් අපිට පාක්ෂික කෙනෙක් නෙමෙයි. සිත කියන්නේ සතුරේ. ඒ මුලාව නැති කරගන්න එවිට ඔබ හිතෙන් නිදහස් වේවි. හිත නැමැති මල්ලයි, ඒ මල්ලේ ඇතුළත තියෙන සියල්ලයි විසිකර දමන්න. එවිට ඔබට අලුතෙන් සිතක් පහළ වෙනවා. ඒකට කියනවා අපි ලෝකෝත්තර සිත කියලා. අභිධර්මයේ පෙන්නලා තියෙනවානේ ලෝකෝත්තර සිත් කියලා, වෙනම සිත්, ලෞකික සිත් වෙනම, ලෝකෝත්තර සිත්. සිත වීසි කළා දාන්න. සිත මිත්‍රයෙක් නෙමෙයි, සිත හොඳ කෙනෙක් නෙමෙයි, හිත හතුරේ. හිත හැමදාම රවට්ටනවා, මුලා කරනවා, ඉවරයක් නැහැ. ආයිනම් රවටෙන්නේ නැහැ කියලා හිතුවත් ආයි රවට්ටනවා. හරියට අර ගොඩාක් කපටි මිත්‍රයෙක් වගේ. ඕනෝට වඩා අනුකම්පා සහගත භාවය, කාරුණික භාවය තියෙන්නේ මෝඩ මිනිස්සු ළඟ. විද්‍යාත්මක භාවය හා යථාර්ථවාදී භාවය තමයි තියෙන්නේ ඥානවන්ත උදවිය ළඟ. හුදු යහපත් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ලෝකයාගේ යහපත් කියලා ලෝකයා සම්මත කරන්නේ තමන්ගේ ගෙදර වැඩ ටික නොමිලි කරලා දෙන කෙනාට. එතකොට අපි කියන යහපත්. ඒ නිසා ලෝකේ යහපත් කෙනෙක් වෙලා වැඩක් නැහැ. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හමුවේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය හමුවේ නැගී සිටින්න ඕන, යහපත් වෙන්න ඕන. බලන්න පින්තුනේ තව සර්පය කොහෙද ඉන්නේ කියලා. තමන්ගේ සිත නැමැති ගෘහයේ හොඳට හොයන්න, හොඳට අවධානයෙන් බලන්න. එක එක සර්පයා ඇදලා විසි කරන්න. තුවාල පණුව ගහලා ඉද්දි වහලා තියාගන්නේ නැහැ. ඒ තුවාල විවෘත කරලා ඒකේ ඉන්න පණුව අයින් කරලා ඒ තුවාලෙට බෙහෙත් දාන්න ඕන, සුව කරන්න ඕන. හිත කියන්නේත් එහෙම එකක් වෙන්න තුනේ. ඔකේ විවිධ කෙලෙස් මලවල පණුව, විවිධ අපිටම ජීවිතේ විපක්ති ඇති කරන දෘෂ්ටි සංකල්ප, ලෝභය, ද්වේෂය, මෝහය, මානය, ඉරිසියාව, ආදී කියන අනේක විධ කෙලෙස් ධර්ම ඔවයි යට හැංගිලා ඉන්නවා. ඒවා එළියට ඇවිල්ලා වැඩ කරනවා මිනිස්සුන්ගේ අපිට දකින්න ලැබෙනවා. ඒවා අයින් කරන්න. අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ කේලම් කියන්න, කේලම් අහන්න, කොටවන්න නෙමෙයි. අපි ඇවිල්ලා ඉන්නේ මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. බුදුහාමුදුරන්ට පූජා කරපු හිතක් කරන වැඩද මගේ හිත කරන්නේ කියලා බලන්න. තමන්ගේ හිත බුදුහාමුදුරුවන්ගේ ළඟද තියෙන්නේ, පෙරේත ලෝකෙද තියෙන්නේ, අපායද තියෙන්නේ, මනුස්ස ලෝකෙද තියෙන්නේ කියලා තේරේ තමන්ගේ හිත මතින්ම නැගී ඉඳලා කරන කියන දේවල් මත. සද්භාවයෙන් තමන්ගේ හිත දමනය කර ගැනීම, අවබෝධ කර ගැනීම තමයි ප්‍රථම කාර්යය, පළමු කාර්යය කියලා කල්පනා කරලා වැඩ කරන්න. මේ දහම හරියට අනුගත වුණා නම්, හරියට පිළිපැද්ද නම් මේ මොහොතේම ඔබ සත්‍ය අවබෝධයට, විශ්වාවබෝධයට පත් වෙනවා. ඔබේ සිතයි අනුගත කරන්න ඕන, ඔබේ හද මණ්ඩලයි අනුගත කරන්න ඕන, හිතයි නිවන් දක්වන්න ඕන. ආත්ම සෙනෙහේ ඇති වෙලා හිත කලබල වෙලා අසන්සුන් වෙලා ඇති. ඉතින් මේ ආත්මේ කොච්චර කලබලින් අපි බදා ගන්න අල්ලගන්න උත්සාහ කරත් නුඹට අවුරුදු 100ක් අල්ලගන්න බෑ නේද කියලා හිතෙන් අහන්න. ඉතින් අවුරුදු 100කින් අතහැරෙන දේ ඉතින් අද අතහැරියාම මොකද වෙන්නේ? මං විවේකී නේද? සන්සුන් වෙ ඉදිරි කාලේ ජීවත් වෙයි නේද? ඔව්. තව අවුරුදු 50කින් හරි හැරෙන දේ මොකටද අයිති නැතිදී අල්ලගෙන ඉන්නේ? අයිති නැතිදී අයිති නැති විදියටම කල්පනා කරා. මාරයා මේ කිසි දෙයක් ලියලා දෙන්නේ නැහැ. මාරයා කියනවා ඔබේ කියලා හිතාගන්න කියලා. තේරුණාද? හරියට ඒ දවස්වල මට ඉන්න හිටින්න තැනක් නැතුව මං සමහරලාට පන්සල් වලට ගියාම සමහර හාමුදුරුවරු කිව්වා වගේ. ඒ හාමුදුරුවරු කියනවා ආයුෂ්මතුන් හිතාගෙන ඉන්න ඔබ වහන්සේගේ පන්සල කියලා හිතාගෙන වැඩ කරන්නකෝ කියලා කිව්වා. මාත් ඉතින් ටිකක් හතර මුල්ල පැනලා ඉන්න කෙනෙක්නේ. ඒ නිසා මමත් ඉතින් කිව්වා එනං ආමුදුර ඉතින් හිතාගෙන ඉන්න ඔච්චර අමාරුවෙන් ඉන්න ඕනේ නැහනේ, ලියලම දෙන්න ස්වාමීන් වහන්සේ මට. මෙන්න ආමුදුරෝ දූවන තේරලානේ. මාරයා වගේ තමයි මිනිස්සුත්, මිනිස්සු වගේම තමයි මාරයාත්. ඔක්කොම මාරාවේශ වලින් ඉන්නේ. ඇඹිලිපිටි කියලා කිව්වහම මේ තාම කුඹුරේ වැඩ කරනවා ඇති කියලා හිතන්නේ නැති නේද? ඉතින් ඒ නිසා මම එහෙම කිව්වම දුවනු. මාරයත් එහෙමයි. මාරයත් ඔබට ඔය දීලා තියෙන්නේ එහෙමයි. ඒ හිතාගෙන ඉන්න මේ බොඩි එක ඔයාගේ කියලා, මේ ලස්සන හැඩ උදේවස කණ්ණාඩියෙන් බලන මේ බොඩි එක, මේ ශරීරය ඔයාගේ කියලා හිතාගෙන ඉන්න කියලා නැද්ද කියලා තියෙන්නේ? කියලා තියෙන්නේ පිළි අරගෙන ඉන්නේ ඔය ඇත්තෝ. මට පේනවා මුණ දිහා බලුවම් කියන්න පුළුවන් කියලා තියෙනවා. පිළි අරගෙනත් ඔය ඉන්නේ. ඔය ඇත්තෝ විතරක් නෙවෙයි, මේ සමාජයේ ඉන්න ඔක්කොම එහෙමයි. ඒක උප්පත්ති භාවයෙන් මේ පණිවිඩයේ සංඥාව මාරය දුන්නා. දීපු නිසා, පිළිගත්ත පිළිගත්ත නිසා උදේ ඉඳලා කොණ්ඩේ හදනවා, මේක දිගාරිනවා, රවුම් කරනවා, රේල් කරනවා, ඊට පස්සේ මූණ පාට ගන්නවා, ගලවනවා, අමුණනවා, ඉන්දනවා, ඔක්කොම කරලා බොඩි එක ඔයාගේ කියලා හිතාගෙන ඉන්න. ලියලා දෙන්න, ලියලා දෙන්න බෑ. මේ සෝවාදහම කවදාවත් අපිට ඉඩම් ලියලා දුන්නේ නැහැ. සෝවාදහම කිසිම මිනිසෙකුට ඉඩම් ලියලා දෙන්නේ නැහැ. සෝවාදහමෙන් අයිති කරගන්න බෑ මටවත්. ඔබටවත් කාටවත් සෝවාදහමෙන් අයිති කරගන්න බෑ. ඔබ ඉන්න මේ ගෙදර ඉඩම ප්‍රාදේශීය සභාවේ ලියකියවිල්ලකින් විතරයි ඔබට අයිතිය. ඉතින් මේ ධර්මයේ ඇති සමාධිය සහ ඥානය ධර්ම දේශනාව අහවර වෙනකොටම හලන්න එපා. ඒක හොඳට රැකගෙන ඔය විදර්ශනාවෙන්ම ගෙදරට යනකුණුත් යන්න. ගෙදර ගිහින්නත් ඔබේ වැඩකට කටයුතු කරගන්න. ආයි ධර්මයේ හත්ත්ව ඔය විදර්ශනාවම තියාගන්න. ආයි ඊළඟ සතියේ එනකොටත් ඒ විදියටම තියාගන්න. නොසිඳ ධර්මයේ ශක්තිය දිගටම පවත්වාගෙන යන්න. අවසන් වෙනකම්ම, නිමක් වෙනකම්ම ධර්මයට සමබර කිරීම හොඳ නුවණක් තියෙන්න ඕන. ඒ කාලේ භික්ෂුවක් එකට උපමාවක් දුන්නා. ස්වාමීනි මේ හිත සමබර කිරීම ඔටුවාගේ පිටේ දුඹ ගෙඩියක් තියනවා වගේ කියලා කිව්වා. හරක්ගෙ වගේ නෙමෙයි, ඔටුවගේ පිට උලක් තියෙන්නේ. ඒක උඩ අර ආසනයක් හදලා තමයි ඒගොල්ලෝ නැගලා යන්නේ. එතකොට මේක උඩ දොඹ ගෙඩිය කියන්නේ ඔය ජිල් බෝලයක් වගේ රවුම්, හොඳ රවුම් ගෙඩියක් අපි සෙල්ලම් කරන්නත් පොඩි කාලේ ගන්නවා. දොඹ ගෙඩිය. දොඹ ගෙඩියක් තියෙනවා වගේ. ඒක සැහැල්ලු ගෙඩියක් නිසා විශේෂයෙන් තියන්න හරි අමාරු, පෙරලෙනවා. ඒ නිසා ඔබේ මනස කොච්චර අවුල් කරත් අර මලියදේව මහරහතන් වහන්සේලා වගේ පුස්සදේව මහරහතන් වහන්සේලා වගේ කරන්න මේක අමදින්න පිරිමදින්න කොහොම හරි මේ තථාගත ධර්මයේ ජය ගන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු. අද ධර්ම දේශනා දායකත්වයේ දරනු ලබන්නේ ශ්‍රයන්ති හේරත් පින්වත් මහත්මියත් හසිත විජේසේකර පින්වත් මහත්මාත් එකතු වෙලා ඉතින් මෙවැනි දායකත්ව ඔබටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පිටරටක හිටියත් අපිව සම්බන්ධ කරගන්න එවිට ඒ දායකත්වය විදුලිය ජලය එනි දැන් දේවල් බොහෝ මිල ගිහිල්ලා තියෙනවා. කවුරුත් එකතු වුණාම කාටවත් ඒක එච්චර වැඩි දැනෙන්නේ නැහැ. ඉතින් ඒවා උපකාරයක් වෙනවා විහාරස්ථාන පවත්වා ගැනීම උදෙසා. හාමුදුරන්ට පොලුත් නෑ, රබරුත් නෑ, විශ්‍රාම වැටපුකුත් නෑ. ඉතින් ඒ නිසා ඒ හම්බ වෙන දේවල් වලින් තමයි දායකත්වයන් ලබා ගන්න දෙයින් තමයි අපි මේ දේවල් කරන්නේ. ඉතින් අද දවසේ බණහන්න සලස්වන්න යන වේදන් ටික යම් කෙනෙක් දරනවා කියලා කියන්නේ එයාගේ ධර්ම දේශනා දායකත්වයට වේදන් අතින් අනුග්‍රහයක් දක්වනවා. ඉතින් අපි සියලු දෙනාගේම පුණ්‍ය ආශිර්වාදය ඒ දායකත්වයේ දක්වන අයට අහන අයගෙනුත් ඒ වගේම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේගෙනුත් ලැබෙනවා. ඉතින් අරමුණු බවට පත්වන්නේ නොවැම්බර් 15 වන දින උපන්දිනය සැමරු චමත්නි විජේසේකර දිනියට, ඒ වගේම සැප්තැම්බර් 16 වන දින උපන්දිනය සැමරු සෙනිත විජේසේකර පුතුණුවන්ට තුනුවන්ගේ ආශිර්වාදයෙන් සුභ උපන්දිනයක් වේවා. ඒ වගේම තියෙන අපලෝ දුරු තියෙනවා නම් ඒවා දුරුයි භූත වේවා, සිත සාන්තිය වේවා. අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණ ලබන්නට තිබෙන බාධක දුරු වෙලා සිත සාන්තිය සැලසේවා කියලා මව්පියන් හැටියට ප්‍රාර්ථනා කරනවා. ධර්මයේ ආශිර්වාදයෙන් එසේම යහපත් අන්දමින් ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ආශිර්වාදේ වේවා කියලා ස්වාමීන් වහන්සේත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පෙළෙන මානෙල් මැණිකේ මැදිවත්ත මෑණියන්ට හා ටීබී හේරත් පියාණන්ට තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. කායික මානසික සුවය වේවා. සද්ධර්ම අවබෝධයේද සැලසීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මෙන්ම හේරත් ශ්‍රියානි හේරත් මහත්මිය හා හසිත විජේසේකර ඒ මහත්මයාගේ දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා අපි සිද්ධ කරනවා. ඒ හැම දෙනාගේම උතුම්ක ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්නට. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් ලක්වැසි ලෝවැසි සෑම සිළු දෙනාටමත් ධර්මයට සහ සම්බන්ධ වන සෑම සිළු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දැක්වේ හසිත විජේසේකර පින්වත් නැත්තුමා ඇතුළු පවුලේ පින්වතුන් ඒ හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු කියනවා. ඒ වගේම ඔබටත් මෙවැනි දායකත්වයන් ලබා ගැනීමට හැකියාව තියෙනවා සෑම ඉරිදා දිනකම. ඒ සඳහා ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ අංකය ට කතා කරන්න පුළුවන් 071 500 566 555 බිංදුව කියන අංකයට. ඉතින් හැම දෙනාගේම සද්ධර්ම අවබෝධයන් දිනු ප්‍රමුණ කරගන්නට සර්වාකාරයෙන්ම මේ දේශනාව ආශිර්වාද බලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම මේ දම්සභා මණ්ඩපය හදලා අප වෙත පූජා කරපු චන්දතිස්සේරා මැත්තමන්ට ශාම්ලි තිස්සේරා මැතිනියට ඒ දෙපළ බලාපොරොත්තු වුණේ දෙපාර්ශ්වයේම තම ආදරණීය මව්පියන්ට සාංසාරික වශයෙන් පින් පඳුරක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ මව්පිය දෙපළටත් සාංසාරික වශයෙන් සැපයක්ම නිවනක්ම ලබන්නට මේ දහම් කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලෙස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු සම්බුදු සරණයි සෝපත්.